नहीं साधु दिदास दहाट वासरे कुलुस्वनि मासे विसी तुम्वेनिदा देवनिदा विसी देवनिदा इल्पुर पसलोसक पोहू दावसे भावना वैद सटहन සීල සම්පන්නව ඇති පංච සීලේ අටාංග සීලේ දස සීලේ ඊටත් වැඩි සිල් ගුණත් පුරාගෙන ඉන්න පින්නතුන් එනිසා තම තමන්ට කැමති සීලයක් අදිෂ්ඨාන කරගෙන ආරක්ෂා කරගෙන කටයුතු කරන එක බොහොම හොඳයි. අපි අද පොහොය දවසෙත් කරුණු කීපයක් මතක් කරගත යුතුයි. අද පොහොය දවස වෙන් වෙනවා මතු බුදුවන මෙත් බෝසතාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේදී සිටියා සිරිවඩ්ඩන කියන නමින්. ඒ සිරිවඩ්ඩන කියන නමින් හිටපු ඒ මතු බුදුවන මෙත්බෝසතාණන් වහන්සේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනුත් විවරණ ලැබුවා. මහා පුදුමයක් පෙන්වතුනේ, මහා ආශ්චර්යයක් මේ බුදු බව, මේ ශාසනික පිළිවෙත මහා ආශ්චර්යයක්, මහා පුදුමයක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලේ ඉඳලම බුදුරජාණන් වහන්සේලාගේ විවරණ ලබාගෙන ආවා. ඒ වගේම සටහන් වෙන්නේ මේ මහා පොළොවේ මහා භද්‍ර කල්පය තුළ පහළ වෙන එකම එක බුදුරජාණන් වහන්සේ. බුදුවරු පහක් පස් දෙනෙක් පහළ වෙනවා මේ මහා භද්‍ර කල්පයේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච බුදුවරු පස් දෙනා තමයි පහළ වෙන්න ඉන්නවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. කවුද? කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම. ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනය අපි ඉන්නේ. මෙච්චර කල් මහා භද්‍ර කල්පයක් වෙන කිසිම කාලයක පිහිටල නෑ. නිසා ඊළඟට අර අටවිසි බුදුවරුත් පහළ වුණේ කොහේද කියන වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ චක්‍රවාණ්ඩේ තවත් ග්‍රහ ලෝකවල පැවති මිනිස් සමයන් වලද, එහෙමත් නැත්නම් මේ මහා පෘථුවියේමද කියන ප්‍රශ්න තියෙනවා. දැන් නිකම්ම නෙමෙයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් උපදින්නේ. මේ මිනිස්යාගේ ආයුෂ මේ ආකාරයෙන් ගෙවිල යනවා අවුරුදු 10ට. ඇට්ටේරියා ගහත් ලොකු ගහක් වෙනවා. ඒ ගහ යට හෙවනට ඉන්න පුළුවන්. ඇට්ටේරියා ගස් කියන්නේ මිටි ගහක්නේ. අවුරුදු 10යි පොන්චි ශරීරයෙන් එහෙමත් කුඩා වෙලා මිනිස්සු. ආයුෂ අවුරුදු 10යි. අවුරුදු 10දී ඔක්කොම ඉවරයි. පාසල් ගිහිල්ලා ඉගෙනගෙන විවාහ වෙලා දරුමල්ලු හදලා අවුරුදු 10 වෙනකොට වයසටත් ගිහිල්ලා. ඒක දැන් ඔප්පු වෙවි යනවද නැද්ද? ඔප්පු වෙවි යනවා. බුදුරජාණන් වහන්සේගේ සමයේ අවුරුදු 140ක් 50ක් 160ක් හිටපු ස්වාමීන් වහන්සේලා සිටියා. පරමාවශ හැටියට 120ත් 125ක් වගේ කාලයක් ඔය ආනන්ද මහරහතන් වහන්සේත් අවුරුදු 125ක් ඉන්නවා. බලනකොට බුදුරජාණන් වහන්සේ බොහොම කලින්ම පිරිනුවම් පාලා තියෙනවනේ 80දී. තව ගොඩක් කාලයක් වැඩ ඉන්න තිබ්බා. දැන් අපේ ආයුෂ දැනට කෙටි වෙලා තියෙනවා, අවුරුදු 70 ගානත් 80 ගානට වගේ සීමා වෙන්න ගිහිල්ලා තියෙනවා මේ යුගයන්හි. ඒ කාලෙදි තමයි මේ කාලේ ඉන්න බැරුව පක්ෂපාත ભેද, ආගම් වර්ග ભેද හදාගෙන මේ නයිකුත් ගැටලු හදාගන්නේ. එහෙම නැතුව සද්ධර්මයේ තේරුම් ගන්න අප්‍රමාදී වේතුයි කියලා කල්පනා කරන්න ඕන, සතර අපායෙන් නිදහස් වෙන්න මහන්සි වෙන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. ඉතින් මෙත් බෝසතාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මේ විවරණ ලැබූ දවස හැටියට සඳහන් වෙනවා. කියන්න පින්නතුන් දන්න ඕනේ නේද, මාතෘ දිව්‍ය රාජයාට බණ කියලා වැඩම කරන මොහොතේදීම තමයි ඒ විවරණ ලැබීම සිද්ධ වුණේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත පිරිස මුදාහල දවස ප්‍රථම භික්ෂූන් වහන්සේලා 69ක් විවිධ දිසාවන් වලට චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ආදි වශයෙන් දේශනා කරමින් මිනිස්සුන්ගේ යහපත පිණිස, දෙලොව යහපත පිණිස, නිවන් පිණිස දෙදෙනෙක් එකමග යන්න එපා, පුළුවන් තරම් වෙන වෙනම වෙන වෙනම ගම් නියම් ගම් පළාත්වලට ගිහිල්ලා මේ සද්ධර්මයේ පණිවිඩය දෙන්නයි කියලා බුදුහාමුදුරන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඒ ධර්මචාරිකාවේ යෙදවූ අපූරු දවසක්, අද වගේ ඉල්පුර බසලොස්සක පොහෝ දවසක්. ඒ වගේම මහා පවාරණය සිද්ධ වෙන දවස කටින පින්කම් මෙහෙම සිද්ධ වෙන්නේ මේ පොය දවස වෙනකන් විතරයි, ආයි මේක පස්සේ නෑ. සරියුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණ දවස, බුදුරජාණන් වහන්සේ අභිමුඛව වැඩ සිටමින් උන්වහන්සේ විමසා වදාලා අග්‍ර ශ්‍රාවකයේ බුදුරජාණන් වහන්සේට පසුව පිරිනුවන් පානවද කලින් පිරිනුවන් පානවද කියලා. ඊට පස්සේ කිව්වා එදා ඉඳලා මේ ශාසන යුගයේම ඉඳලා ඒ අගසව් වහන්සේලා කලින් පිරිනුවන් පානවා කියලා. ඉන්පසු උන්වහන්සේගේ ආයු සංස්කාර බැලුවට පස්සේ සත් දිනකින් ආයු සංස්කාර අතහැරලා පිරිනුවන් පාන්නට තීරණය කළා. ඉතින් ඒ තීරණය කළ මොහොතේදී බුදුරජාණන් වහන්සේට අවසාන වන්දනාව, යම්තා කාලයක සිට බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවක වෙන්නට ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර තනතුර ලබන්නට පාරමී පිරුවාද, එදා සිට මේ දක්වාම වන්දනා කළා, මේ මාගේ අවසාන වන්දනාවයි කියලා වන්දනාවක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරලා වැඩම කිරීමට කල්පනා කළා. තම ගමට, තමන්ගේ මෑණියන් වහන්සේ මව ඉන්න ගමට, ඉතින් බුදුරජාණන් වහන්සේත් පසු මග ගමන් කරලා උන්වහන්සේට ආචාර ගෞරවයක් දැක්වුවා. දක්වලා තමන්ගේ ගම් ප්‍රදේශයට වැඩම කළා. තම මෑණියන් වහන්සේව එවකටත් මිත්‍යා දෘෂ්ටිකේ සිටියේ ඒ සාරි බැමිණිය. ඒ තම මෑණියන් වහන්සේ සම්මා දිට්ඨියේ පිහිටවලා සෝවාන් මාර්ගඵලයේ පිහිටවලා භික්ෂු සංඝයාටත් ලෝවැසි ජනයාටත් උන්වහන්සේගේ අවසාන දේශනාව පවත්වලා අද වගේ ඉල්පුර පසළොස්වක බොහෝ දාසක සියලු සංස්කාරකයන් දුරලා පහන සංඥාවට සමවැදී පහනක් නිවී ගියාක් මෙන් මහ පොළොව ගිගුම් දෙද්දී වාතලය ගිගුම් දෙද්දී මේ විශ්වයේ අසිරිමත් බුදුරජාණන් වහන්සේ අරුණවහම තිබෙන අසිරිමත්ම චරිතය පිරිනුවන් පෑවදාලේ අද වගේ දවසක. ඒ උත්තමයන් වහන්සේලා කරන ලද අපිරිමිත කැපවීම නිසා තමයි අද ශාසනයක්, ධර්මයක්, ලෝකයක් තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේම තමයි මේ ප්‍රථම චෛත්‍යයක් නිර්මාණය කරන්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු කොටස් එකතු කරලා චෛත්‍යයක් හදලා වන්දනා කරන්න සැකසුවේ සමයේමයි. කොහොමත් පින්නතුනේ මේ යුගයේ ඉඳලා තීරණට ඇති කියලා අපි විශ්වාස කරනවා. යම් කිසි උතුම් මිනිසත් බවක් ලැබූ උතුමෙක්ගේ ඒ ධාතු කොටස් තැන්පත් කරලා එයට ගරු සත්කාර වන්දනමාන කිරීම ඒ සමයේ ඉඳලම තිබිච්ච උතුම් පිළිවෙතක්. එනිසා බුදුරජාණන් වහන්සේලා මේක සත්වයේ පුජ්‍යලේ කවුරුවත් නැහැ කියලා නෙමෙයි, ලෝක සත්වයාට දැන ගැනීම පිණිස චෛත්‍යයක් හදලා වන්දනා කිරීමට, මිනිසුන්ට ගරු කිරීමට සලස්සා දුන්නා. තව බොහෝ කරුණු කාරණා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පන්සාලේ සසම වස්සසු ස්ථාන පිළිබඳව හිමන්ත වින්නතුන්ට එහෙම කියවන්න පුළුවන්කම තියෙනවා. ඔය පොහොය වරුණාව කියන පොත ගත්තාම පොහෝ දිනයන්වල තියෙන වැදගත්කම සහ ඊට ආශ්‍රිතව සිදුවෙච්ච සිද්ධිදාමයන් ගොඩාක් තියෙනවා. පැය ගාණක් කියවන්න දේවල් තියෙනවා. ඒව ටිකක් කියවන තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය හැටියට අපිට සලකන්න පුළුවන් ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය. ඒ සඳහා තමයි අපි මේ කැප වෙලා ඉන්නේ, පේ වෙලා ඉන්නේ. අපි ධම්මානු ධම්ම ප්‍රතිපත්තියෙන් අපි නිවන් මඟ පාද ගන්නවා නම් ඒ හැම මොහොතකම අපි සිද්ධ කරන්නේ බුද්ධ ගෞරවයක්, ධර්ම ගෞරවයක්, ඒ ශාසනය ආරක්ෂා කළ ආර්ය මහා සංඝරත්නයට ගෞරවයක්. අපේ හිතේ තියෙන සංස්කාර ධර්ම ඉවත්ලා නිරෝධ ධර්මය පිහිටවා, අකාලික ධර්මය පිහිටවා, අවේදීත ධර්මය පිහිටවා, පරම නික්ලේශී ධර්මය සිතෙහි පිහිටවා, ඒ සාන්ත නිවන පිහිටවා ගැනීමම තමයි ශාසන ගෞරවය, ශාසන වන්දනාව. හිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙල. දැන් ඔබේ රාජකාරිය ආශ්‍රව දුරු කිරීම. එහෙමත් නැත්නම් හිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙල. හිත දිහා බලන්න, දෘෂ්ටි දුරු කරන්න, ආශ්‍රවයන් දුරු කරන්න. ඉතා නිහඬව සංසුන්ව තම සිත දෙස බැලීමෙන් මහා පුදුමේ දනවන විදියට තමන්ගේ චිත්තචෛසික ධර්මයන්ගේ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන්. පුදුමේ කියන්නේ ආධ්‍යාත්මිකව නිහඬව ඉන්න මිනිසුන් හරිම අඩුයි. වචනයෙන් නිහඬව සිටියත් ආධ්‍යාත්මික කතා බහකට ලක් වෙනවා. කලකිරීම කියලා කියන්නේ මේ බාහිර ලෝකයේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කිසිම පළක් නැහැ. බුද්ධාදී මහෞත්තමයාණන් වහන්සේලා හොඳයි යහපත් කියලා වර්ණනා කරපු ඒ නිර්වාණ ධර්මයේම මම පරේක්ෂණය කරනවා මිස මේ භෞතික දේවල් ගැන හිත හිතා ඉඳීමෙන් පළක් නැහැ කියලා කල්පනා කරලා ඒ නිවත්ව අර නිර්වාණ ධර්මයටම ඉඩ දීලා ලෝකෝත්තර ධර්මයටම ඉඩ දීලා වාසය කරන්න. එවිටයි පින්නතුනි ධම්මානුපස්සනාවක් සිද්ධ වෙන්නේ. ධර්මයේ ගැන මෙනෙහි වෙන්න පටන් ගන්න එවිටයි. නැත්තම් බාහිර දේවල් මෙනෙහි වෙවි තිබෙනවා. බාහිර දේවල් වලට අගයක් ලබා දුන්නාම ධර්මයට අගයක් ලබා දුන්නාම ධම්මානුපස්සනාවයි ඒ සිත තුළ සිදුවන්නේ. පිටින් අවබෝධ කරල දෙන දහමකට වඩා දහස් ගුණයකින් වටිනව පින්නතුනේ ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබට අවබෝධ කරල දෙන දහම් කරුණ. එය ප්‍රත්‍යක්ෂතාවයට සමීපයි. පිටින් අපේ තේරුම් ගන්න දේ සංකල්පයකටයි දෘෂ්ටියකටයි සමීප. ඔබේ ආධ්‍යාත්මය තුළින්ම ඔබට අවබෝධ කරලා දෙන දේ තමයි ප්‍රත්‍යක්ෂතාවයට සමීප. ධර්මයේ පිහිටීම කියන්නේ සෑම විටම මමත්වයෙන් වෙන්වීම, මඤ්ඤමානයෙන් වෙන්වීම. ඒ කියන්නේ මම නොවන්න හැම විටම උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන්න කියන වචනය තුළ මම ඉන්නවා. නමුත් මම නොවන්න උත්සාහ කරන්න. එයයි ඔබේ වගකීම. ධර්ම මාර්ගයේ වගකීම ඒකයි. මේ මගේ ඇස කියලා ඇසට බැස ගන්න එපා. මේ මගේ කන කියලා නාසය කියලා දිව ශරීරයේ මනස කියලා බැස ගන්න එපා. බැසගත්තොත් එයා ඊළඟ පියවරට යනවා. මේ මගේ රූප, මේ මගේ ශබ්ද, මේ මගේ ගන්ධ, මේ මගේ රස, මේ මගේ ස්පර්ශය, මේ මගේ අරමුණු කියන තැනට යනවා. ඒ නිසා මුලින්ම ඇස උපාදානය කිරීමෙන් වලකින්න මහණනි. කන උපාදානය කිරීමෙන් වලකින්න මහණනි. නාසය උපාදානය කිරීමෙන් වලකින්න. දිව ශරීරයේ මනස උපාදානය කිරීමෙන් වලකින්න. ඉන්ද්‍රයන්ට බැස නොගන්න. ඉන්ද්‍රයන්ට බැස ගැනීමෙන් සසරට බැස ගන්නවා. ඉන්ද්‍රයන්ට බැස නොගැනීමෙන් සසරින් නික්මෙනවා. පින්නතුන්ට කියන්න වැදගත්ම කාරණයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. අපි ලොකු පදවලින්, ලොකු කරුණුවලින්, ලොකු භාෂා ශාස්ත්‍රවලින් අපි මේක දැනගන්න ගියාට ශාල ප්‍රමාණයක් බණ ඇහුවට මේක දැනගන්න තියෙන ඉතාම සරල කාරණයක්, බොහොම පුංචි දෙයක්. ඉතින් අපේ ඇත්තෝ මේක දැනුමට රැස් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ කියන්නේ ධම්ම සංඛාරයකට, ධර්ම සංඛාරයකට අහුවෙලා ලොකු බණපද වලින් මේක කතා කරමින් ඉන්නවා. ඉතින් ධර්ම සංඛාරයක පැටලෙන්නේ නැතුව මේ සියුම් සරල කාරණය එක වචනයකින් දෙහිකින් තේරුම් ගන්න බැරි යයි අපිට. උත්සාහ කරන්න ඕන එකක් එක වචනයකින් තේරුම් ගන්න, අනෙක තමයි පින්නතුනි ඒ ඉලක්ක ගත කර ගැනීම, ඒ හරියට ධර්මය වටහා ගැනීම, යථා අවබෝධය කර ගැනීම හරිම අපහසු කාරණයක්. අනේ ධර්මය හරියට නිවැරදි විදියට ඉලක්ක ගත කරගත්තොත් පමණයි අපිට ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. දැන් අපි ලෝකෝත්තරයි කියන වචනේ තේරුම් ගන්නකොටම ලෝකෝත්තර බවට පත් වෙන්න පුළුවන්. අකාලිකයි කියන වචනේ තේරුම් ගන්න විටම අපිට ඒ අකාලික නිර්වාණයට පත් වෙන්න පුළුවන්. නමුත් ඒක ඉලක්කගත වෙන්නේ කාගෙම? ත්‍රිවේදනාව ඉක්මවීම කියන වචනේ හරියට තේරුම් ගන්නකොටම ලෝකෝත්තරත්වයට පත් වෙන්න පුළුවන්. මේ මම මේ කාරණා මතක් කරන්නේ ඔබ නිකම් වැල් වටාරම් ධර්ම සංඛාර පස්සේ ගොඩක් දුවන එක වළක්වන්න. තේරුණාද? මේ එක ධර්ම කරුණක ඔබ සොයන සියලු නිවන ධර්මයේ තියෙනවා කියලා මේක දේශනා කරන්නේ. ඉන්ද්‍රිය විෂය ඉක්මවීම කියන වචනය කියන විටම එතන නිර්වාණ ධර්ම තියෙනවා. සියලු ලෝකයන්හි නොඇලීම කියනකොටම එතන තියෙනවා. නාම රූප නිරෝධෝ කියනකොටම නිවන එතන තියෙනවා. ඒක හඳුනගත්තා නම් හරි. සලායතන නිරෝධෝ කියනකොටම එතන නිවන තියෙනවා. පස්ස නිරෝධෝ කියනකොට මෙතනත් නිවන තියෙනවා. මේ එකකින් හරියට මතු වුණොත්, තේරුම් ගත්තොත් නිවන දැක්ක වෙනවා. දැන් අපි මේක පස්ස නිරෝධෝ කියලා කියනවා. නමුත් අපි ස්පර්ශයේ ඉන්නවනම් මොනවද මේ ස්පර්ශ වෙන්නේ? හැම දෙයකින්ම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවා නම් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ස්පර්ශය මත. දැන් අපි ගිනි පෙට්ටියකින් ගිනි කූරක් දැල්වා ගන්න ස්පර්ශය. ගිනි කූර ඒ හෙඩි බෙහෙත් තහඩුවේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරාම තැල්න. එහෙමනම් අපි හැමතිස්සෙම මේ ඔක්කොම කොහොමද පත් වෙන්නේ? ස්පර්ශයෙන්. ස්පර්ශයක් නැතුව ඉන්නවනම් පත්තුවිල්ලක් නැහැ. ඇස පත්තුනේ ස්පර්ශයෙන්. කොච්චර ස්පර්ශ වෙනවද කියතොත් මේ ස්පර්ශ වීම දහස් ගණන්, ලක්ෂ ගණන් වශයෙන් ප්‍රභේදන වෙනවා. දැන් ඇස රූපයේ ස්පර්ශ වුණා කිව්වා මේකෙන් එතන නතර වෙනවද? නෑ. මෙයා අතීතයේ ස්පර්ශ වෙන එක, අනාගතයේ ස්පර්ශ වෙන එක, වර්තමානයේ ස්පර්ශ වෙන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒවා හොඳ නරක වශයෙන් ස්පර්ශ වෙන එක නේද? ලෝභ දේශ මොහ වශයෙන් ස්පර්ශ වෙන එක, ඊට පස්සේ අනේක විධ කෙලෙස් දාහයන් කෙරෙහි ස්පර්ශ වෙන එක, සිද්ධ වෙන. ඉතින් ඒව කියන්න ගියොත් එහෙම දවස් දින මදි පින්නතුනේ. මොකද මේ මේ සිත කියන්නේ මහා අචින්තේ ධර්මයක්. හැබැයි අවිනිර්භෝගිකව තියෙනවා. එක තැනකින් එයා තේරුම් ගත්තොත් මුළු විශ්වයම එයා තේරුම් ගන්නවා. ඒකයි වැදගත්. කොයිමින් හරි මහා සාගරයට වැටුනොත් එයා මහා සාගරේ. ඒ වගේ කොයිමින් හරි ධර්මයේ වටහා ගත්තොත් එයා ධර්ම සාගරයට වැටෙනවා. මහා සාගරයේ කොතනින් රස බැලුවත් ලුණු රසයි. මහණෙනි බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ රසය පවතිනවා බුදුරජාණන් වහන්සේගේ ඕනම ධර්ම කරුණක් සමග කියන එක දේශනා කරේ. එහෙනම් ඔබට තියෙන්නේ මහා ලොකු ධර්ම කාරණා ගොඩක් ගොඩ ගහන්න නෙමෙයි, මේ එක පදයක එක වචනයක තියෙන ගැඹුරු අර්ථය ස්වාමී. තේරුණානේ? එතකොට කිසි කෙනෙක් හිතන්න බය වෙන්න උමනක් නැහැ. මම අභිධර්මයේ දන්නේ නැහැ, සූත්‍ර දන්නේ නැහැ, වැඩි බණ පොත් කියවල නැහැ, මට එච්චර හුරු නැහැ කියලා එයා කලබල වෙන්න උනත් නැහැ. මේ එක වචනයයි. දැන් ඒ යුගයේ හිටපු අය එකක්වත් දැනගෙන හිටියද? නෑ. ඒ යුගයේ හිටපු අය බුද්ධ කාලයේදී කිසිවක් දැනගෙන හිටියේ නෑ. එක භික්ෂුවකට එක වචනයක් කියනවා. අර සුනාත කියන විදියට අහනවා, නිකම්ම නිකං අසනවා කියන විදියට නෙමෙයි, මුළු ආත්මීය ඇහුම් කන්දීමක් බුදුජානන් වහන්සේට ඇති කරන්නේ වෙලාද. හොඳින් ඇහුම් කන්දෙන ආත්මීය ඇහුම් කන්දීමක් කියලා වචනෙන් මම පාවිච්චි කරන්න. හොඳ මුළු ආත්මයෙන් මායි වෙන දෙයකට පැතිරිච්ච හිතක් නැහැ. ඒ වචනේට ඇහුම් කන්දෙනවා. ඒ වචනේ තියෙන පූර්ණ අර්ථ වටහා ගන්නවා. වටහා ගන්නවත් එක්කම පින්නතුන යාගේ ඇස් දිවර වෙනවා. ප්‍රඥා ඇස උදා වෙනවා. සම්‍යක් ඇස පහළ වෙනවා. අර්ථපූර්ණ වෙන්න ඕන. දැන් අපි මිනිස්සු වුණා දකින්න සමහර වෙලාවට සමහර අය වචන 1000කින් ගිඩි ගිඩි ගාලා කියන දේ සමහර අයට පුළුවන් එක වචනෙන් කියලා ඉවර කරන්න. තේරෙන්න කියන්න පුළුවන්. ඒ වගේ තමයි අපි වෙනතර වචන 1000කින් අපි තේරුම් ගන්න දේ මේ එක වචනයක් තුලින් අපි විමර්ශනය කිරීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. හරිම සරලයි. තමන්ගේ ක්‍රියාව දහමට ගලපා බලන්න. අන්න ඒකට ධර්ම විනය ගලපනවා කියලා කියනවා. තමන්ගේ ක්‍රියාව දහමට ගලපා බලන්න. මෙන්න මේ ආකාරයේ අවදියක්ද කියලා බලන්න. ආකාර දෙකක් තියෙනවා අවදි වෙන. ඔබ ඉන්ද්‍රියන් තුලින් අවදි වූවාද, ඉන්ද්‍රියන්ගෙන් තොරව අවදි වූවාද? එකට හරිනම් හරියක් දාන්න, වැරදි නම් වැරදි දාගන්න. හරිනේ? ඔබ කාලය තුලින් අවදි වූවාද, ඔබ කාලයෙන් තොරව අවදි වූවාද? අවදිව වාසය කරනවාද? හරිනම් හරියක් දාගන්න, වැරදිනම් වැරදි දාගන්න. ඔබ පුජ්‍යලත්වයේ තුලින් අවදි වූවාද, පුජ්‍යලත්වයෙන් තොරව අවදි වූවාද? ඔබ ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට අවදි වූවාද, ඔබ ස්ත්‍රියක් හැඩියට නොවී පුරුෂයෙක් හැඩියට නොවී අවදි වූවාද? ඔබ වේදනාත්‍රය හෙවත් සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාත්‍රය තුලින් අවදි වූවාද? වේදනාත්‍රයෙන් තොරව ඉක්මවා අවදි වූවාද? ඔබ සදායතන ආශ්‍රය කරමින් වාසය කරනවාද? සදායතන ආශ්‍රය නොකරමින් වාසය කරනවාද? අසගණනාසය දිව ශරීරයේ මනස සදායතන නিত্য සුඛාත්ම වශයෙන් අරගෙන වාසය කරනවාද? සදායතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කොට සලකා එයින් වෙන්ව වාසය කරනවාද? මේ ලෝකෙ හදන්න යන්න ඇති ඔය කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලාගේ හතර නමගෙම හිටපු කාලවලදී, ඒ වගේම අබුද්ධෝත්පාද කාල සමයන්වලදී පවා මිනිස්සු මේ ලෝකෙ හැදුවා. ගෙවල් හැදුවා, පවුල් හැදුවා, දරුවෝ හැදුවා, ධනය හැදුවා, රට හැදුවා, පළාත් හැදුවා. කෝ එකක්වත් දැන් තියෙනවද? එහෙනම් අදත් හදන මේ ලෝකය ගැන කතා කරાવી, ඒ කාලේට ආනන්ද හැඳුරු හිටියොත් ගෞතම බුදුහාමුදුරන්ගේ කාලෙත් මිනිස්සු ගෙවල් හැදුවා, දරුවෝ හැදුවා, පවුල් හැදුවා, රට හැදුවා, ජාතිය හැදුවා, ආගම හැදුවා. දෙයක් දැන් තියෙනවද කියලා? පැහැදිලිනේ. අවිද්‍යාවෙන් මේ මනස බැසගෙන මොනෝද බැස ගැනීමක් කරලා මේ කරන්න හදන දේ තුල විද්‍යාවක් නැහැ කියලා ඒ යථා අවබෝධය පෙන්වන්න ඕන. මේ ආධ්‍යාත්මයට මෝහයෙන් පෙළෙන ආධ්‍යාත්මයට සත්‍ය අවබෝධ කරලා දෙන්න ඕන. පිට මිනිස්සෙක් වගේ හදන්න ඕන. අපිට හදාගන්න ඕමනා මිනිස්සෙක් සිටියොත් එහෙම අපි ඒ මනුස්සයව හොඳින් අවවාද කරලා සැරයෙන් හොඳින් කරුණු පහදවලා අපි හදනවා, වැට බැඳලා හදනවා. ඒ වගේ හිතත් හදා ගන්න ඕන. බොහොම ආදරණීයව, කරුණාවන්තව, බොහොම සැරට සමහරලාට කරුණු පහදවල හදා ගන්නවා. හදාගත්ත හිත අපිට සැනසෙල්ල ගෙනල්ලා දෙන නිසා, අකුසලෙන් බැහැර කරලා කුසලෙහි පිහිටවා ගන්නවා. ස්වභාවය තුළ සංසුන්ව සිටින්න මම නොවේ. එවිට ඔබ තුළ ඇත්නම් ඇතිදේත් නැත්නම් නැතිදේත් ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. කලබල වෙන්න එපා. ඇත්නම් ඇතිදේත් නැත්නම් නැතිදේත් එලෙසම ප්‍රත්‍යක්ෂ වේවි. කලබලයක් අවශ්‍ය නැහැ. හැමතිස්සෙම හොයන්න යන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඉල්ලීමක් කරන ආනන්ද හාමුදුරුව, මේ අනේ ස්වාමීනි, මේක හැමදාම මේ බණ කියෝ කියෝ ඉන්න බෑ. ඔබ වහන්සේ එක තැනකට වෙලා ඔක්කොම ධර්මයයි විනයයි ඔක්කොම එකපාර කියලා ඉවර කරන්න කිව්වා. ඊට පස්සේ අපේ අය මතක තියාගෙන ගිහිල්ලා ඒ ටික ගමින් ගමට පලාතින් පලාතට කියයි. ආනන්ද හාමුදුරන්ගේ ඉල්ලීම් මේ වගේ තමයි. මේක හරි කරදරයක්. හැමතිස්සෙම ඉස්සෙල්ල කියනකේ එහෙම නෙමෙයි, ප්‍රතිපදාවයි න්‍යායයි අර වෙන ආගම්වල තියෙන පොඩි පොත, ওই පොත වගේ කියලා ඉවර කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ හොඳ ප්‍රශ්නයක් අහනවා ආනන්ද හාමුදුරන්ගේ. ආනන්දේ හැදිච්ච නැති තුවාල වලට බේත් දානවද කියලා ඇහුවා. හැදිච්ච නැති තුවාලට බේත් දානවද කියලා ඇහුවා. කසිකව නැහැ කියලා. ඒසම මේ මිනිස්සුන්ගේ තුවාල චිත්ත ස්වභාවය එකිනෙකට 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 වෙනස්. දැන් බුද්ධ කාලේ හිටපු මනුස්සයන්ට තිබුණු ප්‍රශ්න නෙවෙයි දැන් තියෙන මිනිස්සුන්ට කියන්නේ. සුළු වශයෙන් හරි වෙනස්කම් තියෙනවා. පුජ්‍යලය 10 දෙනෙක් ගත්තාම 10 දෙනාගේ ඒ සුළු වෙනස්කම් 10 තියෙනවා. ඒ සුළු වෙනස්කම වුණත් හදන්න ඕන. හැදුවේ නැත්නම් එයා ඒ ආශ්‍රවේ රැඳෙනවා. ඉතින් මේ නිවන් දකින්න පිනතුනේ හෘදයාංගම උවමනාවක් ඇති වෙන්න ඕන. යන හදවතින්ම තමන්ට මේ සියල්ලකින්ම නික්ම යන්නට ඕනෑ කියන සංස්කාරක දුකක් කියලා කල්පනාව එන්න ඕන. ධර්මය වෙනුවෙන් මිය යන්නට පුළුවන් අතහැරීමක් ඇති වෙන්න ඕන. ආන්යා තමයි මේ ජීවිතයේ මරණයට මාරයට බාර දීලා බුදුවරුන් වැඩ හිටින නිර්වාණ ධාතුවට කැමිනෙන්නේ. මරණය මාරයට බාර දීලා බුදුවරු වැඩ ඉන්න නිර්වාණ ධාතුවට කැමිනෙන්නේ. මරණය තාම නඩත්තු කරනවා අපේ අය. මරණය නඩත්තු කරනකම් මාරයාගෙන් නිදහස් වෙන්න බෑ. මරණය මාරයට බාර දුන්නහම ඒ ඇත්ත තමයි අජර අමර. ජරාවට පත් වෙන්නේ නැහැ, මරණයට පත් වෙන්නේ. අජරාමර නිර්වාණ ධාතුව කියන්නේ ඒකයි. නිර්වාණ ධාතුවට පැමිණි කෙනෙක් ජරාවට පත් වෙන්නේ නැහැ, මරණයට පත් වෙන්නේ නැහැ, දාහයට පත් වෙන්නේ නැහැ. ජීවක වෙදතුමා බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ලට බෙහෙත් බැඳලා එන්න බැරි වුණා. ඒක ලියන්න හරියට වෙලාවට ලිව්වේ නැති වුණා නම් දැඩි දාහයක් ඇති වෙනවා. ඉතින් ජීවක වෙදතුමා ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ ආධික දැවීමකටපත් වුණාද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවකය මේ බුදුවරුන්ට දාහයක් නැහැ කියලා. බුදුවරුන්ට දැවීමක් නැහැ කියලා. ජීවක වෙදතුමා කතා කරන්නේ පංචස්කන්ධය ගැන, බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ බුද්ධත්වය ගැන. දාහයක් නැහැ. ලෝකේ පවතින ප්‍රාථමික தත්වේ ඕම පහළ මනසක්. මේ ලෝකෝත්තර දාර්ශනිකත්වයේ පවතින ඉන්ද්‍රිය විෂය ඉක්මවා හරියට මිනිස්යාගේ ඔලු ගෙඩියක් ටීවී එක වගේ කියත ලිංගක් පොඩි සමානත්වයක් තියෙනවා නේද? බලන්න ටීවී එකේ හැඩයත් ටිකක් අර ඉස්සර නම් බොක්ස් ගෙඩිය ඔලු ගෙඩිය වගේ තමයි. ඒකේ විවිධ චැනල්ස් තියෙනවා. ඉතින් අපේ අය එක එක වෙලාවට එක එක නම්බරින් චැනල් එකක් මාරු කර ගන්නවා. එක එක චැනල් වල එක එක වැඩසටහන් තියෙනවා. අපිත් එහෙමයි නේද? චැනල් එක මාරු වුණාම එක එක වැඩසටහන් බලන්න පුළුවන්. යුද්ධ තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ප්‍රේමය තියෙනවා, සටන් තියෙනවා, පළිගැනීම් තියෙනවා, කරුණාව ආදරය තියෙනවා, ප්‍රේමය තියෙනවා, සබාධම තියෙනවා, සාධාරණයේ තියෙනවා, අසාධාරණයේ තියෙනවා, යුද්ධයේ තියෙනවා, සාමයේ තියෙනවා, ඔක්කොම තියෙනවා. ඔබේ ටීවී එකත් ඔබේ ඔලු ගැඩියත් ටීවී එක වාගේද? ඒක මිනිස්සෙක් ඕක බලාගෙන ඉඳලා මේ කාලේ නාස්ති වෙනවා, මේව දිහා බලාගෙන ඉඳලා කියලා ඒ මිනිස්සෙව මේ ටීවී එක ඕෆ් කරලා දානවා. ප්ලග් එකේම ගලවලා අනිත් පැත්ත හරවලා තියෙනවා. අන්න ඒ වගේ ප්ලග් එක ගලවලා අනිත් පැත්ත හරවපු ටීවී එකක් වගේ ඔබේ ඔලු ගෙඩිය තියෙනවා නම් බලන්න එතන පුදුමාකාර විදිහේ විදුලි බලය යන්නේ පව සුමනා කරන්නේ, චැනල් මාරු කරන්න ඕන වෙන්නේ නැහැ. අරව මුකුත් නැහැ. ආදරයක් නැහැ, කරුණාවක් නැහැ, සටන් නැහැ, යුද්ධ නැහැ, සමනල්ලුත් නැහැ, පරිසරය මොකවත්ම නැහැ. ඒක තමයි නිරෝධය කියන්නේ. සංඛාර නිරෝධෝ, විඤ්ඤාණ නිරෝධෝ, නාම රූප නිරෝධෝ, සලායතන නිරෝධෝ ඔක්කොම සිද්ධ වෙලා ප්ලග් එක ගලවලා ටීවී එක අනිත් පැත්තට හැරෙව්වා. ආයි දාන්නෙම නැහැ කියලා. දැන් බලන්න මේක මේගොල්ලෝ කරන්නේ හොඳට පවර් එක දීලා ස්විච් එක ඔන් කරලා ඊට පස්සේ චැනල් එකක් දාලා මේගොල්ලෝ බලනවා මේ හොඳ චැනල් එක මොකද්ද කියලා. ටීවී එක බැලීම නෙමෙයි වරද, තෝරගන්න උත්සාහ කරන්නේ මොකද්ද? හොඳ චැනල් එක. දැන් ඔබත් ඔබේ ඔලු ගෙඩිය ඇතුළේ ඒකද කරන්න කියලා මම අහන්න කැමතියි. හොඳ චැනල් එකක් හොයනවද? තමන් කැමති විදිහේ චැනල් එකක්? නෑ, සබ්බේ සංඛාර අනිච්චා කියන තේරුම් ගත්තනම් මොනම චැනල් එකක්වත් මේක ගන්න දෙයක් නෑ. මේක අනිත් පැත්ත හරවල වහලා දාන්න තියෙන්නේ. පුදුම වැඩක් නෙමේ, ලංකාවේ මිනිස්සු පුදුම විදියට බොරු කියනවනේ. ඒක හිතාගන්න බැරි විදියට මිනිස්සු බොරු කියනවා. ඒකට හේතුව මේ බොරුවට ඒක ගාණක් නැහැ. විහිළුවටත් බොරු කියනෝ, මෝඩයාගේ දවසටත් බොරු කියනෝ, රවට්ටනෝ. ඉතින් එක මිනිස්සෙක් එක රටකදී මට කිව්වා, මේ ලංකාවේ මිනිස්සු බොරු කියන්න දන්නේ නැහැ කිව්වා. එන අහුවෙන බොරුම තමයි කියන්නේ. ඒකයි බොරු කියන්න දන්නේ නැහැ කියලා කියන්නේ. පීයක් අතේ තියාගත්ත මිනිහා කියලා කොහෙද පීයක්? මං තියාගෙන හිටියේ පෑනක් අතේ. මේ අපේ මොලේ නිකන් අවුල් වෙන්නේ නැද්ද? ඊට පස්සේ මිනිහා බලන ටීවී එක ඇත්තටම පෑනක් තියෙන්නේ. හැඩේ පීයක හැඩයක් තියෙන්නේ. එහෙම නැත්නම් මිනිහා කියනෝ නෑ ඒක පෑනක් ඒක. දැන් උදේ කියපු එක හවස මාධ්‍යවේදී කියන ඔබතුමා උදේ හරම කිව්වා හවස. නෑ නෑ මං කිව්වේ නෑ මේක. මම පුළුවන් නම් ඔප්පු කරන්න, මං කිව්වේ නෑ ඔබ කියලා කිව්වහම එච්චරයි. බලාගෙන ඉන්න මනුස්සයගේ තමයි ඔළුව නරක් වෙන්නේ. ඒ නිසා මේ ලෝකය දුකක් කියලා සලකන්නේ ඕක. ඒ කියන්නේ ලෝකේ වැඩක් නැහැ කියන එක. ඒක දුකක්. දුක නම් මහණෙනි මොකද කරන්නේ? යමක් දුක නම් අත්හරිනවා. ඒකයි ස්වභාවය. ඒකෙන් වෙන්ම වාසය කරනවා. එහෙමනම් මේ ඉන්ද්‍රියන් දුක නම් ලෝකේ දුක නම් ලෝකේ අත්හරින්න. ඒකේ හොඳ ඒව තෝරන්න යන්න එපා. මුළු ලෝකෙම අත්හරින්න. ලෝකයේ තුලින් නොවේ නිර්වාණය තෝරගන්න පින්නතුනි. ලෝකයෙන් එතරම්මයි. එහෙනම් ලෝකයේ ලෝකයේ නැමැති මල්ල ලිහාගෙන බලල වැඩක් නැහැ. නිර්වාණය තෝරගන්නේ ලෝකයෙන් නොවේ, ලෝක නිරෝධයෙන්, ලෝකයෙන් එතරම්මයි. ඒ නිසා ලෝකයේ නැමැති මල්ල ලිහාගෙන වැඩක් නැහැ. මේ දේශනාව විදර්ශනඥානය අවදි කරගෙන ඇසුවොත් ඒ තනත්තාට ඒ මොහොතේම මේ කරුණෝල යථාර්ථය සහ ඒ ධර්ම රසයේ ගුණය දැනෙනවා. ඒ දැනීම තුළින් එයාගේ ජීවිතය අවදි වෙනවා. එයාගේ මනස අත්හැරීම යම් පුරුදු කරනවා. එයා මේ සදායතන වලින් ඇති වෙන දේ සියල්ල අත්හරිනවා. රූපත්, ශබ්දත්, ගන්ධත්, රසත්, ස්පර්ශත්, සිතත් අත්හරිනවා. ඒකේ හොඳක් නරකක් ගණන් හැදිල්ලක් බලන්න ඒක දිහා බලන්නවත් නෑ. ඒ සියල්ල අතහරිනවා. මේ මොහොතේ බලන්න, ඔබ අතහැරලා බලන්න. නොඇලී බලන්න, නික්ම බලන්න තියෙන සහනය මොන වගේද කියලා. හරියටම ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ඒ බුදුබණ පද ටිකට ගැළපෙන්න ඔබ තුල අත්හැරීම සිද්ධ කරලා ඒ අත්හැරීම දහමට ගලපා බලන්න, නිවැරදි අත්හැරීම ඔබ තුල සිද්ධ වෙලාද කියලා. විදර්ශනා ඥානය කියන එක පින්නතුනි හරියට උකුසු ඇහැක් වාගේ. උකුසු ඇහැක් කරන්නේ ගොදුරක් තියනවද කියලා එයා උඩ අහසේ ඉඳන් බලන එක. විදර්ශනා ප්‍රඥාවෙන් බලන්නේ තමා සංස්කාරයකට, එහෙම නැත්නම් මමත්වයකට බැඳී සිටිනවද කියලා. සමාධිය තුළින් හරි යම් කිසි නීවරණ ධර්මයකින් හෝ සංයෝජන ධර්මයකින් හෝ පටිච්ච සමුප්පන්නව මේ ලෝකෙට බැඳෙනවද කියලා බලන්නේ මේ උකුසු ඇහෙන්. බලලා උකුසනම් ඒ ගොදුර දැහ ගන්නවා වගේ අපි ඒ අපි කරන්නේ අපි ඒ වදුරෙන් වළකිනවා. ඒ වළකින තැනම තමයි පෙනුතුනේ ස්වභාවයෙන් අපිට මේ විශ්වයේ ධර්මය විවෘත වෙන්න පටන් ගන්න. වැලකුණාම මෙහෙමයි කියලා සංකල්පයක් ඇති කරගන්න එපා. වැලකිලාම බලන්න ඕන අපේ ජීවිතයේ සිද්ධ වෙන ආත්ම පරිවර්තනය. ඒක කියන්න බෑ පිනතුන් පැහැදිලි කරලා දෙන්න බෑ. ඒ විශ්වීය දහමට පිවිසෙන තාක්කල් ඒ විශ්වීය දහම මෙයයි කියලා පැහැදිලි කරලා දෙන්න බෑ. ඒ විශ්වීය දහමේ තියෙන සහනය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න බෑ. තමන් ඒක අද්දොට ප්‍රත්‍යක්ෂ කළ යුතු දහම. උපකල්පනය කරන්න බෑ. මේ හිත සංවර කරලා බැඳලා එක තැනක තෙරපල තිබ්බයි කියලා කවදාවත් නිවන් දකින්න බෑ. මොකද මේ තෙරපල තියන්නේ මමනේ. හිත බැඳලා තෙරපල තියන්නේ කවුද? මම. එතකොට එතන සම්පූර්ණයෙන්ම මමත්වයේ සහ පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදේ හිර වෙලා තියෙන්නේ එතන. හුදෙක යහපත් වූ පුජ්‍යලයෙක් වුණයි කියලා නිවන් දකින්න බැහැ කියන්නේ ඒකයි. කිසිම දෙයකට නොඇලෙන, කිසිම දෙයකට නොගැටෙන සිතයි නිරෝධ සිත. කිසිම දෙයක් කියන වචනෙන් අදහස් වෙන්නේ මොකද්ද? කිසිම දෙයක් කියන්නේ කිසිම දෙයක්. කිසිම දෙයකට නොඇලෙන. කිසිම දෙයක් කිව්වහම මොකද්ද? කිසිම දෙයක්. මොකවත් නැහැ. කිසිම දෙයකට නොඇලෙන, එයාට ඇලෙන්න හේතුවක් මොනවා ගෙනල්ලා පෙන්නුවත් එයාට එයා ඇලෙන්නේ නැහැ. නන්ද කුමාරයට අර ජනපද කල්යාණේ පෙන්නුවත් ඇලෙන්නේ නැහැ වගේ. අයියෝ ඒක මොකද්ද බුදුරජාණන් වහන්සේ? ඒක නිකන් අර වැඳිරියෙක් වගේ යන ඉපැනැල්ලේ මෙරිලා ඉන්නේ කියලා කිව්වා. ඒක මන පුතේ නම් තියෙන දිව්‍ය ලෝකෙ පෙන්වුවාම දිව්‍ය ලෝකේ අක්ෂරාවිය ලස්සනයි කිව්වය. ජනපති කල්යාණේ අයියෝ මොකද්ද කියලා කිව්වයි කියලා. දිව්‍ය ලෝකේ අක්ෂරාවිය කොහෙ පෙන්නද? ධර්මයේ පෙන්වන්නේ. ඔන්න ඕව තමයි මේ අපි මිනිස්සුම නොමගේ අවුතෑ. එතකොට එයා දිව්‍ය ලෝකේ අක්ෂරාවියොන්ට ඇලෙනවනේ. ධර්ම රසයේ පෙන්වුවේ, ධර්මයේ බුදුහාමුදුරුව පෙන්වුවේ, මේ දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් පෙන්වන්න එක්කන් ගියේ නේ. අනේ මන් දන්නේ විද්‍යාත්මක නැති යථාර්ථවාදී නැති ගොඩාක් කතා බුද්ධාගම ඇතුලේ තියෙනවා. ඒක විශ්වාස කරන්න අමාරුයි. දැන් මේ දිව්‍ය ලෝකේ උඩ තියෙනවායි කියලා පංචස්කන්ධයක් එක්ක මේ විශ්වයේ එහෙම උඩ එහෙම යන්න බෑ. ඒ සීතලට පංචස්කන්ධය ඔරොත්තු දෙන්නෙත් නෑ. ඒ වායුවට පංචස්කන්ධය ඔරොත්තු දෙන්නෙත් නෑ. ඔක්සිජන් නෑ. එහෙන් පවත්වන්න බෑ. ඒ නිසා මෙහෙම ඉනිමගෙන් උඩ ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉඳලා බැස්ස කියන කතාව පංචස්කන්ධයක් එක්ක ගලපන්න පුළුවන්කම නෑ විද්‍යාත්මකව. නම් මේ විශ්වාසය මත ඕන එකක්. විශ්වාසය මත ආගම් කොච්චර දේවල් නේද විශ්වාස කරනවද? ඒ කිසි විද්‍යාත්මක බවක් නෑ විශ්වාසය. ඉතින් අපිත් ඒක විශ්වාස කරන්න ගියාම මොහේ විශ්වාසය. නමුත් ඒක අපි සාකච්ඡා කරන්න කිව්වොත් ඇත්තටම එහෙම එකක් ඔරොත්තු දෙනවද කියලා. එහෙම වුණොත් ඒක එක්කෙනෙකුට කියන්න වෙන්නේ අඩුවතරම ප්ලේන් එකක යන දවසක ඇතුළට වෙලා යන්න නැතුව අර තට්ටක එල්ලිලා යන්න කියන්න ඕන. මේ ඉඳලා ඕස්ට්‍රේලියාවට තට්ටේ එල්ලිලා යන්න කියනවා. තටුවේ කොයි වගේ මිනිහෙක් ගොඩ බහිද කියලා බලන්න. ඈ ඉතින් ඒ නිසා අර මෙහෙම විද්‍යාත්මක නැති කතා කිව්වා වුණත් ඉතින් අපේ අය පිළිගන්නවා නේ. හරි ශෝක්. එහෙම ගොඩාක් තියෙනවා. මන්දන්න මට නම් ඒක පිළිගන්න බැරි දේවල් මම පිළිගන්න බෑ කියලා මම අයින් කරලා දානවා මම පිළිගන්නේ නැහැ කියලා. ඒකට හේතුව මගේ මොලේ එහෙම විශ්වාසයන් වලට ගෞරවයෙන් පිළිගන්නවයි කියන දේවල් වලට එහෙම නැමෙන්නේ නැහැ. මොකද විද්‍යාඥයෙක් කවදාවත් එහෙම විශ්වාසයන් වලට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් පරේෂණේ පරේෂණයි කියන ඒ නිසා දාර්ශනිකය සහ ආගමිකය අතර තියෙන වෙනස ඒකයි. දැන් දිව්‍ය ලෝක ගියාම නොවිලේ බුරියානි කන්න පුළුවන් කිව්වම මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේනිය කල්පනා කරන්න බෑ හරි බුරියානි කන්න පුළුවන් නම් නොවිලේ දිව්‍ය ලෝකේ කුඹුරු තියෙන්නම ඕන. බුරියානි හදන බාස්ලා ඉන්නම ඕන. ඊළඟට බුරියානි හදන දර තියෙන්න ඕන, ගින්දර තියෙන්න ඕන. ඈ එතකොට අයි බුරියානි එහෙම ගෙනියන නිෂ්පාදන කරන වෙලෙන්දෝ ප්‍රවාහකයෝ ඒගොල්ලෝ ඉන්න ඕන, වතුර තියෙන්න ඕන, ඉර පායන්න ඕන. දැන් දියලෝක බුරියානි කන්න හිතනවද නොමලේ? නෑ. රොටි මවල දෙන්න පුළුවන්ද හැමෝටම? එහෙම මවල දෙන්න පුළුවන් කම නෑ. එහෙම දේවල් කරන්න බෑ. මාළු මවන්න පුළුවන්? පුළුවන්. ඔය මැජික් කාර් එක මවන වගේ මවන්න පුළුවන්. දැන් මැජික් මහත්මයෙක් එක දවසක් ඇවිල්ලා කිව්වා මේ අපේ පුතාට මේ මැජික් පෙන්වන්න තියෙනවා ස්වාමින් වහන්සේ මේ හිට. ඉතින් මගේ පුතාට මේ කුඩ 15ක් අරන් දීලා ආවා කිව්වා. මම කිව්වා කුඩ 15 මොකද කරන්නේ කියලා. නැහැ, එයා ඒ කුඩ 15 පොඩි බම්බුක දාලා මිරිකලා තියනවලු එක කුඩයක් වගේ. එක මිටක් එළියට දාලා. ඒ එක මිටක් ඇතුළේ තියෙන බම්බුවෙන් කුඩ 15ම එළියට ගන්නවා කිව්වා. ඉතින් මිනිස්සුන්ට පේන්නේ එක කුඩයකින් එක කුඩ 15ක් මවනවා වගේ කියලා. මං කො මං කඩෙන් කුඩ 15ම අරන් දීලා ආයේ. අර පවුගේ දවසේ ඒ කාලේ හිටපු සායි බාබා මැතිතුමා මේ ඔරලෝසුවක් මවල දුන්නලු. ඔරලෝසුව මේඩ් ඉන් ජපාන් කියලා තිබ්බලු. ඊට පස්සේ බාකෝඩ් එක ගාලා සර්ච් කරලා බැලුවා මේක හදලා තියෙන දින ගානයි වකවානුයි ඔක්කොම හොයාගත්තලු. එතකොට මවල පෑන නෙමෙයි හංගලා තිබිලා ගැනීමක්. එතුමනම් කරපු දේවල් කීපයක් මහු වෙලා තිබුණා. මේ තෑග්ග දෙනකොට ඒ තෑග්ග යටම මාලේ හංගලා තියලා අත යටින් මෙහෙම ඒ අර තෑග්ග එක්කම අර මාලේ මෙහෙම එළියට ඇදලා අත මෙහෙම මෙහෙම කරලා මාලේ දෙනවා. ටොප් ගාලා කැමරාවලට අහු වෙලා තිබ්බ දෙක තුනක් නේ දැක්කනේ. ඉතින් අර සාමාන්‍ය මෝඩ ජනයා ඉතින් ඒ වගේ දේවල් වලට පැහැදෙනවා. ඉතින් ඔව් 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 අහුණා අහුණා ඔව් 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 ඉතින් ඒක ඇත්ත සිද්ධියක්. ඔව් ඉතින් එවැනි විශ්වාසයන් වලට එහෙම මුල් තැන් දීලා බුද්ධයක් එහෙම දියුණු කරන්න බෑ. ඒව නිකන් විශ්වාසයන් වල සද්දායි. අපි දාර්ශනිකයෝ වෙමු. හුදෙක් යදින්නෝ හෝ යාඥා කරන්නෝ හෝ පතන්නෝ හෝ ආගමිකයෙක් නෙමෙයි දාර්ශනිකයෙක්. මේ ලෝකේ දාර්ශනිකයෝ දුර්ලභයි. ඒ නිසා මේ නිවන් මඟ යන හැම කෙනෙක්ම අයිති වෙන්නේ ආගමිකයෙකුට නෙමෙයි. ඔහු විද්‍යාඥයෙකුට, දාර්ශනිකයෙකුට. දාර්ශනිකයෙකු අපක්ෂපාතීව බලන කෙනෙක්, සාධාරණව බලන කෙනෙක්. එයා සංකල්පිතව බලන්න බෑ. පින්නතුනේ මේ ලෝක ජනගහනයෙන්ම දාර්ශනිකයෝ ඉන්නේ දසලක්ෂයක් වගේ පොඩි ප්‍රමාණයක්. කෝටි 700ක් හිටියද ඒ 700න් මේ දාර්ශනික ගුණයක් තියෙන මිනිස්සු ඉන්නේ දසලක්ෂයක් වගේ පොඩි ප්‍රමාණයක් එහි වෙන්නේ. මුළු ලෝකෙම ගත්තා. දැන් මේ තුන් ආර්ය මාර්ගයේ දර්ශනය ප්‍රකට කරන දර්ශන මාර්ගයට එන මිනිස් ප්‍රජාව ලෝකේ ප්‍රතිශතය අරගෙන බලන්න. අනික් කට්ටියට මේ දාර්ශනික ඥානය නැහැ. කනවැල අල්ලගෙන වාගේ ඔළු ගෙඩි ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. නිකං පූජාවක් තිබ්බනම් දැන් මෙතන ගෙනල්ලා අපි සරස්වති පූජාවක් හරි ධන දෙවි පූජාවක් හරි කරමු බලන්න සෙනඟ කොහොමද බලන්නේ. එනවා මොකක් හරි ධාතු වන්දනාවක් කියලා මොකක් හරි ඇට කෑලි ටිකක් ගෙනල්ලා වන්දනාවක් පටන් ගමු බලන්න. ඔළු ගෙඩි ප්‍රමාණය කොහොමද බලන්න. සෑහෙන පිච්ච මල් 1000ක් පූජ කරනවා, නෙළුම් මල් 1000ක් පූජ කරනවා, ලක්ෂයක් පූජ කරනවා, දස ලක්ෂයක් පූජ කරනවා කියලා වැඩක් පටන් ගත්තාම නේද? ඒක සරලයි. හරි. කියන්නේ ගැඹුරු බුද්ධියක් නැති මිනිස්සයා හැම තිස්සෙම බලාගෙන ඉන්නවා ලේසියෙන් ගොඩ යන්න. ලේසියෙන් ගොඩ යන්න ඉන්න හිතා ගන්න ඉන්න මිනිස්සයා හැම තිස්සෙම කපටින්ට අහුවෙනවා. අඩුවට බාණ්ඩ හොයන මිනිස්සු හැම තිස්සෙම කපටින්ට අහු වෙනවා. අඩුම බාණ්ඩ නෙමේ හොයන්න ඕන ඔබ හොඳම බාණ්ඩේ. තේරුණා නේද? අර හවල් කරන නම් හරි අඩු රෙදි පිළි කියලා කියනවා. මට කිව්ව මේ කලාතන අර එක මිනිස්සෙක්ව වමුණු ගම නම් හරි අඩු රෙදි කියලා. මං ක්වොලිටි එකේ නොත් අඩුයි නේද? ආ ඒකත් එහෙම තමයි. මැහුම් එහෙමත් ලිහනවා නේද හරියට? ඔව් ඒකත් එහෙම තමයි. කවුද මහන්නේ ඔය ගෙවල් වලින් මාල ගෙනල්ලා දෙන්නේ ඔය පුරානේ? මං කෝ එහෙම නෙමෙයි. අර හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන තැන්වල ඒක හරියට මේකේ දේ තියෙනවා. රෙද්දේ මැහුමේ වටිනකම තියෙනවා. එතකොට ඒකේ අගේ තියෙනවා. ඒ නිසා හොඳම දේ හොයනවා මිසක් අඩුම දේ හොයන්න එපා. නිවන් දකින එකත් හරි අඩුවෙන් ලේසියෙන් දකින්න ඕන කියලා හිතුවොත් එහෙම යත් කොහේ හරි කාට හරි අහුවෙනවා. මේ අපි හරි අර ඉක්මන්ට හරි ඉක්මන් නිවන් දක්වනවා අහවල් තැනට එන්න කිව්ව ගමන් යනවා. ගිහිල්ලා විදර්ශනාවක් මුකුත් නැහැ, දර්ශනයක් මුකුත් නැහැ, ඥාන දර්ශන අවබෝධයක් මුකුත් නැහැ. ඔය දෘෂ්ටි අතහරින්න, ඔය දෘෂ්ටි අතහරින්න කිව්වහම අතහැරෙනවා. එහෙම එහෙම මේ තෙරපල අතහරින්න බෑ. විදර්ශනාව තුළින් මේක අපේ ඇඟෙන්ම අවබෝධයෙන් අත්හැරෙන්න ඕන. දැන් ඔබ මේ ලෝකේ අවබෝධයෙන් සංවර වූ දේවල් තියෙනවා. දැන් විදුලි බලය පිළිබඳව මේ කරන්ට් එකේ මේ ප්ලග් එකක ඇඟිල්ලක් ගන්න හොඳ නැහැ, අත දාන්න හොඳ නැහැ කියලා අපි අවබෝධ කරගෙන තියෙන අවබෝධයෙන්. කවුරුත් එපා කියලා නෙමෙයි. ඒ නිසා අපි හීනෙන්වත් ප්ලග් එකක ඇඟිල්ලක් ගන්නව කල්පනා කරන්නේ. ගින්දර ගැන අවබෝධයෙන්ම අත්හැරලා තියෙන. ඒ නිසා මං හෙට උදේ නැගිටලා ගිහිල්ලා ගෑස් ලිප උඩ වාඩි වේද කියලා දැන් හිතන්නේ බය නැහැ. ඔබට හිතෙනවද අනේ මට වැරදිලාවත් හෙට ගිහිල්ලා ගෑස් ලිප උඩ වාඩි වෙන්න හිතෙද්ද නැහැ. පත්තු කරගෙන එහෙම හිතෙන්නේ නැහැ. මොකද හිත එහෙම සිතුවිලි පහළ වුණාද කාට හරි? පහළ වුණ නැහැ. ඇයි ඒ පහළ වෙන්නේ නැත්තේ? අපි අවබෝධයෙන් අත්හල දෙයක් කොයි වෙලාවකවත් මට මෙහෙම හිතේද කියලා සැකේකුත් නැහැ. දැන් ඔබට සැකයිද මම හෙට ගිහින් ගෑස් ලිපට ගිහිල්ලා පත්තු කරලා අත දාවිත් දන්නේ නැහැ මං? හිතනවද? එහෙම හිතන්නේ නැහැ. උණු වතුර කේතලේ උණු කරලා බාපු ගමන් අරගෙන කටේ වක් කරගනින් දන්නේ නැහැ මං. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි ඒ? අපි අවබෝධයෙන් අත්හැලා දේවල්. අවබෝධයෙන් අත්හැලා දේවල් හීනෙන්වත් ලං වෙන්නේ නැහැ. ඒ වගේ මේ ඇස පිළිබඳව, කන නාසය දිව ශරීරය පිළිබඳව සහ ඒවට ගස්ඨණය වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව අවබෝධයේ හරියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්න පින්නතුනේ ඒවා අහිහිනෙමත් ලං වෙන්නේ. මම මගේ ආත්මය කරගන්නේ නැහැ. තියනවෙන්න පුළුවන් ඉඩම කඩම. නමුත් ඒ හිතේ ගෑවෙන්නේ හැබැයි අවබෝධයෙන් යථා අවබෝධයෙන්ම සිද්ධ වෙන්න ඕන. දැනුම තුල අවබෝධයේ මදි. දැනුම තුල අවබෝධයේ පවතින්නේ දැනුමේ අවධිය තියෙනකම් පමණයි. දැනුමෙන් එහා තියෙන අවබෝධය පහළ වෙන්න ඕන. ඒ කියන්නේ සියල්ල අතහැරලා ඉද්දී ලෝකේ අනිත් පැත්තට පෙරලෙන්න ඕන. සියල්ල අතහැරලා ඉද්දී ලෝකේ අනිත් පැත්තට පෙරලෙන්න ඕන. ඔබ නිවන් දකින එක ඔබ කවදක හරි අත්හැරියට පස්සේ තමයි ස්වභාව ධර්මයෙන් ඔබට නිවන් පෙන්වන්නේ. ඒක තේරුණාද? ඔබ නිවන් දකින එක ඔබ දවසක අත්හැරියට පස්සේ තමයි, උත්සාහ කරන එක අත්හැරියට පස්සේ තමයි ස්වභාව ධර්මයෙන් ඔබට නිවන් පෙන්වන්නේ. ඔබ මේ මොහොතේ දකින නිවන ඔබ දකින එකක්ද ස්වභාව ධර්මයෙන් දකින එකක්ද? ඔබ දකින එකක් නම් ඒක අයින් කරන්න. ඒක නෙමෙයි නිවන. නිවන ස්වභාව ධර්මයෙන් දකින එකක්. එවිට ඔබත් ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයේ කොටසක් කියා ඉන්න මිනිසයා ඔබත් ස්වභාව ධර්මයක්. අන්තයකට නොවැටෙන අවස්ථාවකට පත් වෙනවා. ඒකීය කියන්න බෑ. මොකද එතන සත්ව පුජ්‍යලාත්ම ධර්ම පිහිටන්නේ නැති නිසා. ඔබත් ධර්ම ස්වභාව ධර්මයක් කියන වෙන්ව බෙදෙන ස්වභාවයෙන් දුරු වෙනවා. ඒකීය ස්වභාවයක් කියලා කියන්න බෑ. එතන සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටිය නැති නිසා. දැන් මේක විඥානගත කරන්න බෑ. නමුත් යථා අවබෝධය කරන්න පුළුවන්. ලෝක විද්‍යාඥයන්ට තාමත් ලෝකෙන් එතර හොයාගන්න බැරි වුණානේ. මේ අනන්ත විශ්වය හොයන විද්‍යාඥයෝ මේ ලෝකේ අපිට හිතන්න බැරි සීමාවල් වලින් එහාට ගිහිල්ලා තියෙනවා. කවදාවත් මිනිස්සෙකුට යානාවකින් යන්නවත් බැරි අවුරුදු ලක්ෂ කෝටි ගානක් වසර වුමනා කරන දුර හොයාගෙන තියෙනවා යන්න. නමුත් ලෝකෙන් එතර හම්බුන්නේ නැහැ තාම. ලෝකෙන් එතර තියෙන්නේ මෙතන. මෙතන කියන්නේ තමන්ගේ හිත ඇතුලේ. ලෝකෙන් එතර විශ්වය තුල නැහැ. මොන ලෝකයක්ද තියෙන අපිට? මනෝලෝකය. මනෝලෝකේ බැලුම් බෝලේ වගේ වෙනතන එක වෙලාවක ඔබ යතුරු කට්ටකින් හිල් කරලා අර පුපුරවා හැරියා වගේ මනෝලෝකේ පුස්සක් කියලා පුපුරලා ගියා නම් පෙන පිටුවක් වගේ. විද්‍යාත්මක ලෝකේ එදාට පේනවා. ඒ විද්‍යාත්මක ලෝකෙට පිවිසුනාට පස්සේ මවාගත්ත සංවරකම් නැහැ එයා ළඟ. ඇයි? කාට බයි? මොන වෙනවටද සංවර වෙන්නේ? එහෙම මවාගත්ත සංවරකම් නැහැ. මායා චරිත නැහැ. ස්වභාවිකයි. දැන් මේ ලෝකේ මවාගත්ත සංවරකම් තියෙන්නේ ගොඩක් වෙලාවට මවාගෙන. හමුදාවර පෙර දෙකේ යනවා වගේ. භාවනා කරන වෙලාවට ඔන්න මම ආගෙන සංවරකම ඉන්නවා. මම හිට ගමන් භාවනා කරන කෙනා නෙමෙයි. මොකද අර මවා ගැනීම අවසන්. මවාගෙන නිරෝධයේ ඉන්නෝ. නැගිට ගමන් ඕ නිරෝධේ නෑ. මොකද මවාගත්ත නිරෝධේ හිටියා. ඔබ මේ ලෝකේ ඈත්ින් ඈතට ගියොත් පින්නතුනේ මේ වචන වල කෙලවරේ ඉඳගෙන ඔබට මේ වචන ශ්‍රවණය කරන්න පුළුවන්. අර්ථ ධර්ම එන්නේ අර්ථය තුළ ගොඩ නැගෙන ධර්මය. එයාට ඇහෙන ධර්මය. දැන් මේ අපි හිතමු පින්නතුනේ මේ ලෝකේ මිනිස්සෙක් අහසට විසි කරලා ගල් ගෙඩියකින් මුගුරකින් පහර දුන්නොත් එහෙම යම්තාක් උඩකට යනවා කියලා ඉහිල්ල වැටෙනවා බිම. තැටිපෝලයකින් හරි දුන්නකින් ඊතලයකින් හරි විද්දොත් එහෙම යම්තාක් උඩකට ගිහිල්ලා වැටෙනවා කියමු හිතමුකෝ. ඔබ ඒ කිසිවකට වදින් නැති සීමාවක ඉන්නවා නම් ඔබට කිසිවක් ඇවිල්ලා ඇඟේ වදින්නේ නැහැ. ආන් ඒ වගේ පින්නතුනේ මේ සදහායතන වලින් පහර එල්ල කරන සීමාවෙන් එහා ඔබ වාසය කරා. අන්න ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රියන්ට බැස නොගෙන වාසය කරනවා කියන්නේ. ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රියන් එහි මෙහි යාවේ ඔබ ඒකෙන් අයින් වෙන්න එච්චරයි. දැන් ඔබ යම්කිසි රාජකාරියක් කරනවා ආයතනයක. ඒ රාජකාරියේ බැඳී ඉන්නකන් තමයි ඔබට ඒ රාජකාරියේ පීඩනය තිබුණේ. යම් දවසක ඔබ ඒ රාජකාරියෙන් නික්ම විශ්‍රාම ගොස් ඔබ ගෙදරට පැමිණියා. මෙතන ඉන්නේ ඒ වගේ අය ගොඩක් අය. නමුත් ඒ රාජකාරිය මේ වෙනකොටත් මේ රටේ කෙරෙනවා. එයන ඔබෙන් සිද්ධ වෙච්ච රාජකාරියට එතෙන්ද තව කෙනෙක්පත් වෙලා එතන ඒ රාජකාරිය මේ වෙනකොට කිරෙනවා. හැබැයි ඔබට පීඩනයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? නෑ. ඇයි? ඔබ ඒ රාජකාරියට බැඳී සිටපු කාලය අවසන් කළා. ඒ නිසා ඒක මම මගේ ගත්ත කාලේ ඉවරයි. අන්න එහෙමයි ඇසට. ඇස නැමති රාජකාරියෙන් එයා වෙන් වුණාට පස්සේ ඇස මෙහි කොයි කොයි යාවේ? ඈ හැබැයි එයා එතනින් වෙන් වෙලා ඉන්නේ. ඈ කන කියන රාජකාරියා බැඳරේ ඉඳලා ඒකෙන් නිදහස් වුණාට පස්සේ කනටත් මොනෝ මොනෝ වුණත් ඇහෙනව එන්න පුළුවන්. නමුත් එයා නෙමෙයි ඒව ගන්නෙ. ඉතින් මෙතෙන්ට වෙන කෙනෙකුත් එන්නේ නැති නිසා ඒ සවන් ඒ net ඒ සදහායතන ඒ විදියටම සංවර වෙලා යනවා, සංසුන් වෙලා යනවා. ඒවයි නැවත නැවත උපදින්නා වූ නන්දි රාගය, ලෝභ ද්වේෂ මෝහ, අනේක විද කෙලෙස් දාහයන්. ඒවා එහෙම නැති වෙලා යනවා. කොච්චර පින්නතුනේ ඔබ සංඥාවෙන් ගැලවෙන්න උත්සාහ කරත් ගැලවෙන්න අමාරුයි නේද? ඇයි? මම කියන සංඥාව නැවත නැවත බැඳෙනවා. తත්‍ර తත්‍රා විනන්දනී. මම කියන සංඥාව කොහෙන් හරි ඇවිල්ලා පැටලෙනවා. මේක මහා හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බ මට. දත්මිටි කාගෙන හොයනවා මේ මේ යකා එක පැත්තකින් මුදවනකොට තව පැත්තකින් ගිහිල්ලා අල්ලනවා. මට ඒ කාලේ ඒක දැනුණා නිකන් අර මාළු ටැංකියක මාළුවෙක් අල්ලනවා වගේ වැඩක්. ඒ අත්දැකීම අපි ලබලා තියෙන අතින් දැන් දැලක් දැම්මොත් නයික් මලින් අල්ල ගන්න පුළුවන්. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් අතින් වගේ මාළුවෙක් අල්ලන්න ගියොත් අර පැත්තෙන් අල්ලන්න යනකොට ඌ අනිත් පැත්තට සොස් ගාලා පයින්නවා. එයින් අල්ලන්න යනකොට අනිත් පැත්තට පයින්නවා. ඒ වගේ ඔබ එක පැත්තකින් මමත්වයේ දුරු කරනකොට හොඳට බලන්න අනිත් පැත්තේ මමත්වයේ ඇති වෙලා. ලේසි නෑ. එක පැත්තකින් දුරු කරනකොට ආයි අනිත් පැත්තට පනලා. ඉතින් මේක මහා හරි ප්‍රශ්නයක් නේ. මේ කංකරච්චලෙන් මේ ප්‍රශ්නේ කොහොමද ඒකට වෙන්නේ? එතකොට මේ නොදුන් දත්මිටි කාගෙන මේක හොයනවා. මේ යකාගෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. එදා හිටපු මහරහතන් වහන්සේලා ඒ රහත් භූමියට පත් වෙන්න පින්න තුනේ තමන්ගේ රෝගාබාධ පිළිබඳව නොසිතා විදර්ශනා කළා. තමන්ගේ කුසගිනි වේදනා ගැන නොසිතා වීරය කළා. අව් ඇසි සුලං නොතකා වීරය කළා මම මේකෙන් ජය ගන්න ඕන කියලා. පින්නතුනේ මේ සසරට බැඳලා දබන වේගය 100ක් නම් වේගයේ සීමාව 100ක් නම් පින්නතුනේ සසරින් මිදෙන වේගය 200ක් 300ක්වත් කළ යුතුයි. නැත්තං ඒ පැත්තට ඇදෙන්නේ නැහැ මේ පැත්තට නේ ඇදෙන්නේ. පින්නතුනේ මේ ලෝකේ තියෙන ඉන්ද්‍රයන් වලට බැඳලා තබන කාන්දන් ශක්තිය. ඒ කාන්දන් ශක්තියේ වේගයට වඩා වේගයක් ඔබ ඉන්ද්‍රයන් වලින් ගලවන ප්‍රඥාවේ ඵලයක් හදන්න ඕන. දැන් මහ පොළොවේ ඉඳ අහසට යවන රොකට් තියෙනවා. ඒ රොකට් වල කොහොමද කරන්නේ? පොළොවේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය මැඩපවත්වන්න පුළුවන් බලයක් රොකට් එකේ නිෂ්පාදනය වෙන්න ඕන. කොහොමද ඔය නාසා ආයතනයම කරන අර යානා එහෙම යවන රොකට් එක න්‍යාස්ටික බලය ක්‍රියාත්මක වෙනකොට පලාතම ගිනි අරගෙන නේද දුම් ගොඩක් බවට පත් වෙලා උහුරුලා රචින්න කරලා ආකාශ කරලක් වගේ යන්නේ උඩට? ඒ තමයි මේ පොළොවේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය බිනින්න ඒක ඇත්තෝ පාවිච්චි කරන බලය. එතරම් සැරයි ඒක. එහෙනම් ඔබ තුල තියෙනවා ඉන්ද්‍රයන්ට බන්ධන ශක්තියක්. ඇද තමන ශක්තියක් තියෙන ඒ බලය බිඳින්න පුළුවන් මහා වීරයට, ආරද්ධ වීරයකට, සතර සම්‍යක් ප්‍රධාන වීරයකට පුළුවන්. ඒ වගේ වීරයක් පහළ වෙන්නේ පින්නතුනේ මේ ලෝකෙන් හොඳට බැට කහපු කෙනෙකුට විතරයි. බැට කන්න ඕන. තේරුණා නේද? සමාජයෙන් බැට කෑමට පස්සේ ඒගොල්ලෝ ගෙවල් වලට වෙලා ඉන්න කැමති වෙනවා. සමාජයෙන් බැට කෑමහම ඉන්න තැන ස්ථාවර නොවී ඉන්න තැනින් නිදහස් වෙන්න. ඔබට නිරෝධ සංඥාවට ඔබ පැමිණියාම ඔබට සොයාගන්න පුළුවන් ඔබ ඉන්න තැනක් නැහැ, වාසය කරන තැනක් නැහැ. අර නිර්වාණයේ ලක්ෂණ වෙනතුන් කලින් කියලා දුන්නානේ, ඒ ලක්ෂණ ටික තියෙන්න ඕන තමන් ඉන්න තැන. ඒ නිබ්බාන සූත්‍රයේනේ ඒ ටික තියෙන. අපි නැවත මතක් කරන්න ඕන තමන් ඉන්න තැන පාද ගන්න, තෝර ගන්න. මේ නිබ්බාන සූත්‍රයේ තමයි හරියට නිර්වාණයේ ලක්ෂණ ටික පෙන්වලා තියෙන්නේ. මේ මෙතන මේ තියෙන්නේ නිබ්බාන සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන ටික මම පින්නතොන්ට පැහැදිලි කරලා දෙන්න. මේ ටික තියෙන්න ඕන තමන් ඉන්න තැන, වාසය කරන තැන. උබෝ චන්දිම සූර්යා, මේ හිරුයි සඳුයි ඉක්මවා වාසය කරනවා කියන වචනේ ගොඩක් කලාවට රාත්‍රී කාලයට තමයි සඳුට එන්නේ. එනත අඳුර. හිරු කියන්නේ දහවල් කාලයේ ආලෝකය. තවත් අවස්ථාවක දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රැය දහවල් ඉක්මවා වාසය කරනවා කියලා. රැය දහවල් ඉක්ම උරහතුන් කියන වචනේ ආවේ එහෙමයි. මාගේ ශ්‍රාවකයෝ රය දහවල ඉක්ම වූ අය කියලා කිව්වහම මේ ධර්ම රසයට පින්නතුර ඇඳුනා. ඒක තිබිච්ච ගුණයට. ඒක නිසාම අරගෙන ඒක දැම්ම පොතට. රය දහවල ඉක්ම වූ වාසය. උබෝ චන්දිම සූර්යා, ඒ රැයක් දහවලක් නෑ. ඔන්න නිර්වාණේ අර නොපිහිටි තත්ත්වයේ දැනෙන අවස්ථාව. ඒ ස්වභාවය ඔබට දැනෙනවා නම් හරි. නිරහංකාර ලෙස මමත්වයෙන් තොරව අව්‍යාජ ලෙසම බලන්න. දැනෙන දේ බොරුවට දැනනවා කියන්නත් එපා, නොදැනෙන දේ බොරුවට නොදැනනවා කියන්නත් එපා. දැනන දේ දැනන විදිහටම කියන්න, තත්ත්වාකාරයෙන්ම බලන්න. තත්‍ර පහම් භික්ඛවේ නේව ආගතින් වදාමි. මහණෙනි, එතරට පැමිණීමක් නෑ. හරි ෂෝක්, දැන් අපි හැමදෙස්සෙම එක එක තැන්වලට මෙහෙම මාරු වෙනවා, මෙහෙම පැමිණෙනවා, යනවා, එනවා, මාරු කරනවා, චේන්ජ් කරන ස්වභාවයක් තියෙනවා නේ. නිර්වාණය කියලා කියන එකේදී දැන් අපි මෙහෙම එහෙම චේන්ජ් වෙන්නේ නැහැ. පැමිණීමක් නැහැ. අපි මෙහෙම නිවන් දකින්න වගේ යන්න වගේ හැදුවට එහෙම යෑමක් එතෙන්දි සිද්ධ වෙන්නේ නැහැ. යන්න තැනක් තියෙන්න බෑ. අර ඉන්න තැන හිස් වෙනකොටම ඉන්න තැන ඒ සත්‍යය ඒ විදිහටම අවබෝධ වෙනවා මිස එහෙම යන තැනක් නෙමෙයි. එතනට පැමිණීමක් නෑ, න ගතින් එතනට යෑමක් නෑ, න තිතින් එතන සිටීමක් නෑ. අන්න හොඳට තේරුම් ගන්න. දැන් ඔබ සිටීමක් නෑ කියන තැන නම් ඉන්නේ හරි. සිටීමක් නෑ. සිටීමක් නෑ කියන්නේ එයා පවත්වන දෙයක් නෑ. එයාට එන දේවලුත් නෑ, යන්න තියෙන දේවලුත් නෑ, නැති වෙයි කියලා දේකුත් නෑ, ලැබෙයි කියලා දේකුත් නෑ, සිටින තැනක් නෑ. න තිතින් එක හරිම වැදගත්. ඒක පින්නතුන ඒ ධර්ම කර්මයේ ධර්ම කරුණ රස විඳින්න. නටිතින් ධර්මයේ රස විඳිනකොට මමත්වයේ දුරු වෙනවා. අර රූප ශබ්ද ගන්ධ ලෝභ ද්වේෂ මොහ වලින් රස විඳිනකොටයි මේ සසරට බැඳෙන්නේ. ධර්මයේ රස විඳිනකොට මමත්වයේ දුරු වෙනවා. ඒ නිසා ධර්මයේ රස විඳින්න ඕන. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. එස ධර්මයත් රස විඳින්න නැතුව හිටියොත් එහෙම නිකම්ම නිකම් ඔය පොල් පිත්තක් වගේ වයසට යයි. ධර්ම රසයේ විඳින්න ඒ ධර්මයේ ස්පර්ශ කරන්න වෙනතුනේ. එවිට තමයි අහෝ සැපතක් කියලා සතුටක් දැනෙන්නේ. එහෙන සිටිනවා කියලා කියන්න බෑ. ඔබ කොතරද සිටින්නේ කියලා අහුවොත් රාතන් වහන්සේ කෙනෙක්ගේ සිටින තැනක් නැත. එහෙම නැත්නම් රහතුන් බාහිරේ නැත. ඒ කියන්නේ බාහිරේ කියන්නේ තැන. සමනෝ නත්ති බාහිරේ. ආකාශේ පියසටහන් නැත. රහතුන් ඕ තුල සටහනක් නැත. එහෙම නැත්නම් සිටින තැනක් නැත. සිටින තැනකුත් නැත්නම් සිටින කෙනෙකුත් නැත්නම් කෙනෙක් හිටියේ නම් සිටින තැනක් පිහිටන්න ඕන. කෙනෙක් නැති නිසාමයි සිටින තැනක් නැත්තේ. සිටින තැනක් නැත්නම් නචුතින් ඒ කායි කවදාවත් නැති වෙන්නේ නැහැ. ආයි කවදාවත් ඒක නැති වෙන්නේ බලන්න. කවදාවත් නැති වෙන සිහියක්, කවදාවත් නැති වෙන සමාධියක්, කවදාවත් නැති වෙන ධර්මයක්, කවදාවත් නැති වෙන සීලයක්, ගුණයක් ඔබට තියෙනවද බලන්න. තියෙනව නම් අන්න ඒකට කියන්නේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ගුණය, සම්මාදිට්ඨිය. එතන පුනබ්භව කියන ස්වභාවය නෑ. න උප්පත්තින්, ඒ කියන්නේ ඒක බිඳිලා ආය එකක් හටගන්න. සිතුවිලිවල තියෙන ස්වභාවය ඒකයි. ඒක බිඳිලා ආය එකක් හටගන්න ස්වභාවය තියෙනවා. දැන් ලෝකේ තියෙන්නේ හැමතිස්සෙම ඒකාකාරීකව පිහිටන දේවල් නෙවෙයි. ඒක බිඳිලා තව එකක් හට ගන්නවා. දැන් ටීවී එකක් තියෙනවා. ටීවී එක බිඳිලා ඊළඟට අලුත් ටීවී එකක් හැදෙනවා. රේඩියෝ එක තියෙනවා. රේඩියෝ එක බිඳිලා අලුත් රේඩියෝ එකක් එනවා. කාර් එක තියෙනවා. කාර් එක බිඳිලා, බිඳිනවා කියන්නේ විකුණා හරි ඉවත් කළා හරි මොනවා හරි දෙයක් කියලා අලුත් එකක් එනවා. එතකොට බිඳි බිඳි අලුත් වෙන ඒවා තියෙන්නේ. හැඩරුව අලුත් වෙනවා. ගෙවල් දොරවල් අලුත් වෙනවා. පාට අලුත් වෙනවා. බිඳි බිඳි නැවත නැවත පෙරලි පෙරලි යන ස්වභාවය. මේකට කියනවා පුනබ්බව ස්වභාවය. ශරීරයේ බිඳෙනවා, තව ආත්ම භාවයක් ලැබෙනවා. න උප්පත්ති. නැවත ඉපදීමක් නැත. එහෙම බිඳි බිඳි හට ගැනීමක් නැහැ. අප්පතිට්ඨං. දැන් අපි සිහිය එක එක තැන්වල තියාගන්න භාවනාවවලදී පුරුදු වෙනවා. නාලෙලෙම් උඩ තියාගන්න කියනවා, නහයි කොන තියාගන්න කියනවා, හුලන් වදින තැන තියාගන්න කියනවා, කොහේ කොහේ හරි ශරීරේ තියාගන්න කියනවා නේ. නැත්තම් සිතෙන් මේ මේ අරමුණු තියාගන්න කියනවා, මේ මේ විදියට ඉන්න කියනවා. යම් කිසි තැනක පිහිටන්න උත්සාහ කරන්නත් එපා, පිහිටලා ඉන්නත් එපා. අපපතිට්ටා. ඒ කියන්නේ නොපිහිටා ඉන්න උත්සාහ කරන්න උවමනාවකුත් නැහැ, පිහිටා ඉන්න උත්සාහ කරන්න උවමනාවකුත් නැහැ. අපපතිට්ටා. සංඥාවට ඇවිල කරන දෙයක් නැහැ. අපිත් මේක සංඥාවට අරගෙන කරන්න හැදුව පුදුම අමාරුවක් වැටුණා. කමක් නැහැ, ඔළුව නරක් වෙනකන් හරි බලන්න වෙනවා. ඈ ඒක අත්විඳලම නෑ තේරුම් ගන්නෙ. කකුල් අමාරුවක් නැතුව සිරිපාද නැගලා බහින්න බෑ. ඈ පොඩි ඔළුවේ කැක්කුමක් නැතුව කල්පනා කරන්න බෑ. මේ තියෙන ධර්ම යුද්ධයට බැසගන්නේ නැතුව ධර්මයේ ජය ගන්න බෑ. කොයි බහිර රඳවන්න හංගල තියන්න නෙමෙයි අපි බලන්න ඕන. හදවන්න දෙයක් නැති තැනට, හංගන්න දෙයක් නැති තැනට මෙයා නිදහස් වෙනවා. අප්පතිට්ටං ඒ නොපිහිටි තැනක්. මෙන්න මේ තැන මෙහෙම නිර්වාණයෙන් පිහිටියයි කියලා පෙන්වන්න පුළුවන් තැන නෑ. අපිට තිබ්බනම් මේ දස දිසාවෙන් කොයි බහරි තැනක නිර්වාණය තියෙනවායි කිය පෙන්වන්න තිබ්බා. අරමුණු කරන්න දැන් මෙන්න මේ අරමුණු කරගෙන ඉන්න කියලා අරමුණක් දෙන්න තිබ්බනම් දෙන්න තිබ්බා. අනේ එකක්වත් නෙමෙයි කියන එක කියලා දෙන්නේ. මන් දන්නේ ඔයිට වඩා පැහැදිලි කරන්න කොහොමද දහම කරන්න පුළුවන් උපරිම කලේ. මෙහෙම අරමුණක් දෙන්න බැහැ මෙන්න මේ විදියට, මේ ක්‍රමයට, මේ හැඩයට, මේ ශෛලයට ඉන්න කියලා එහෙම දෙන්න බැහැ. නිවනේ ස්වභාවය ඒකයි. අපපතිට්ටං ඒ නොපිහිටි තැනක්. නොපිහිටි තැනක් ඉතින් පිහිටලා දෙන්නේ කොහොමද? පිහිටා වදාරන්න බෑ. වචනෙන් කියන්න ඕ වචන පෝසත් නෑ. මොකද වචන පිහිටනවනේ කොහේ හරි. වචන කොහේ හරි ගිහිල්ලා අන්තයක පිහිටනවා, දෘෂ්ටියක පිහිටනවා. දැන් බලන්න මොනතරම් මේ විශාල ප්‍රඥා සාගරයක්ද කියලා මේ දහම. මහා විශාල ප්‍රඥා සාගරය. අප්පවත්තං එය නොපවතින තැනක්. පවත්වන්න බැරි දෙයක් එක පවත්වන්නත් බෑ, පවතින්නෙත් නෑ. රැකගන්නත් බෑ, වඩන්නත් බෑ, දියුණු කරන්නත් බෑ, පල්ලෙයා හෙලන්නත් බෑ. නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒක වඩන්න බෑ. ඒක කාටවත් පල්ලෙයා හෙලන්නත් බෑ. ඒක මකන්නත් බෑ. ඒක අපිරිසුදු කරන්නත් බෑ. ආයි ඒක පුනර්ජනනය කරන්නත් බෑ. වෙනස් කරන්නත් බෑ. හැඩගස්සන්නත් බෑ. මොකවත් බෑ. පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. පවත්වන්නේ කවුද? මමායනය මනුෂ්‍යයා. ඕන දෙයක් පවත්වන්නේ මමායනය මනුෂ්‍යයා. මමෙක් නැති තැන, පැවැත්වීමක් නැති තැන ඒ මොකවත්ම නෑ. ඔබ ඒක තේරුම් ගත්තද? ඔබ ඉන්නේ අන්නේ මේ කියන දහම් කරුණු ටික අතර නම් ඔබ නිර්වාණය අවබෝධ කරපු කෙනෙක්. එහෙම නැත්තම් කොහේ හරි ගිහිල්ලා හෙල්ලිලා ඇවිල්ලා, එහෙම නැත්තම් ආලෝකයක් දැකලා එක්ක බඩ ගිහිල්ලා එක්ක වමනේ ගිහිල්ලා මෙහෙනවා මාර්ගඵල දැක්ක කියලා. කොහොමද දැක්කේ කියලා අහුවාම කියනවා මට බඩ ගියා එක දිගට දවස් හතක්. එතකොට ඒක දැක්කේ ඔව්ලු. කො ආලෝකයක් දැක්කා. ඒ ආලෝකයේදී මට කිව්වා සතර දැහෙන් වැඩිලා තියෙන්නේ දැන් ඒ ආලෝකය තුළ ඉන්නේ කියලා. දැන් ඔන්න කියනවා ඒ වගේ ලනු කාලය එනවා. සමහර අය කියනවා මං හොඳටම වෙවිලල ගියා මැරෙන්න හැදුවා ඒ නිසා මං දැක්කා කියලා හිතනවා. මෙන්න මේ ಗುಣ තියෙනවනම් දැකලා මේ ಗುಣ නැත්තම් දැකලා නැහැ. දහමට විනය ගලපා බලන්න. විනය කියන්නේ ඔබේ හැසිරීම. ආධ්‍යාත්මික පැවැත්ම සහ කායික පැවැත්ම. කායික විනය කායික හැසිරීම, මානසික විනය මානසික හැසිරීම. ධර්ම විනය දහමේ ස්වභාවය සිතෙහි පැවැත්ම. අනාරම්භන මේතං නිවන අරමුණු කරගන්න කියලා මතක් කළාම ඒ ඇත්ත ඒක තේරුම් ගන්න ඕන කාරණේ තමයි අරමුණු කරන්න බැරි දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේලා නිවන අරමුණු කොට වාසය කරනවා. රහතන් වහන්සේලා නිවන අරමුණු කොට වාසය කරනවා. හැබැයි ඒක උන්වහන්සේලාගේ වචනාර්ථයෙන් ඒක ප්‍රකාශනයක් කිරීම සඳහා යොදාගත්තට අරමුණ කියන தത്വේ උන්වහන්සේලා නැහැ. මොකද අරමුණු කරගන්නවා කියන්නේ ඒක අල්ලගන්න කියන කෙනෙක් අදහස් වෙන්නේ. ඒක නිවනේ අර ඉහත කාරණාවන් වලින් පැහැදිලි වෙනවා අල්ලගන්න දෙයක් නැහැ. දැන් ගෙදර අරමුණු කරගන්න. අනුරාධපුරේ අරමුණු කරගන්න. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අරමුණු කරගන්න. ගියපු රටක් ගමක් අරමුණු කරගන්න කියන්න පුළුවන්. අරමුණු කරගන්න බැහැ. මොකද්ද අනාරම්භන මේතං. එයා අරමුණක ඉන්නවයි කියන්නත් බෑ, අරමුණු කරගෙන ඉන්නවයි කියන්නත් බෑ. අරමුණු නැතුව ඉන්නවයි කියලා අරමුණක් හදාගත්තොත් කොහොමද වැඩේ? මොකද්ද ඔයා කරන්නේ? මම අරමුණු නැතුව ඉන්නවා. එතකොට ඒ අරමුණක් නැද්ද එතන? හොඳම අරමුණක් එතන හැදිලා. ඒ නිසා නිකම් බොරුවට අරමුණු නැතුව ඉන්නවයි කියන භාවනාවල් වලට අහුවෙලා නිකම් පිස්සු වැටෙන්න යන්නත් එපා. මේක ලෝකෝත්තර දර්ශනයකින් උපදින මහා විශ්වීය දහම. ඒ හුදු මම ආයනයට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එනතර කියන්න බෑ ඒක කොහොමද උපදින්නේ, කොතනින්ද ඒක තමන්ට දැනෙන්නේ කියලා. ඒ තරම් විශ්වයේ දහමක්. අන්නේ ආකාරයටයි තථාගත ධර්මයට පිවිසෙන්නේ. මේ හුදු මෝඩ විදියකට නෙමෙයි. අරමුණු කරන්න බැරි නිවන අවබෝධ කරගන්න. මේ අරමුණු වල පැටලිලා අවබෝධ කරගන්න එක නෙමෙයි. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මම කියන අරමුණින් කතා කළත් වචනයෙන් කතා කළත් අරමුණ කියන වචනේ එතකොට යෙදෙනව එතෙන්ට. නමුත් මමෙක් නෑ. මම කිව්වා, මම ගියා, මම කළා, මම දේශනා කරනවා, මම කියන ඒ සම්මුතිය, සම්මුති වහරක්. අරමුණු නැතුව වාසය කරනවා කියලා අරමුණක් හදාගනත් නෑ. අරමුණක් තුල අරමුණක් හදාගනත් නෑ. එය ලෝකෝත්තරයි. ලෝකෝත්තර අරමුණක් නෑ. අනාරම්භන මේතා. මෙන්න මේ නිර්වාණයේ ගුණ ටික තියෙනවා නම් ඔබ නිවන් දැකලා, ඔබ නිවන් මඟ. එච්චරයි කියන්න තියෙන්නේ. නිකන් ඔළුව නරක් කරගෙන එක එක දේවල් පස්සේ දුවන්න ඕනේ නෑ. ඒසෝ වන්තෝ දුක්කස්සමාති. මේක තමයි මේ දුකෙහි කෙලවර. මෙන්න දුකේ කෙලවර නිර්වාණයේ ස්වභාවය. කොහෙද මේක කියවෙන්නේ? නිබ්බාන සූත්‍රයේ. ඒසෝ වන්තෝ දුක්කස්සමාති. මෙන්න මේකයි දුකේ කෙලවර. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මන් දන්නව මොකද්ද කියලා. තේරෙන්නේ නැහැ නේ හාමුදුරුවනේ. ආනන්ද හාමුදුරුව කියන බණ අපිට තේරෙන්නේ නැහැ. අයියෝ ඔහෙ තේරෙන්නේ නැහැ. ඔහෙ ඉඳලා හරියන්නේ නැහැ. එන්න අපේ ළඟට අපි තේරෙන එකක් දෙන්න. තේරෙනේව දෙන්න නොදන්න කමට නෙමෙයි මම මේක මේවා කියන්නේ. තේරුණා නැති වුණා ඔබ යා යුතු මග නිවැරදි මග මේක නිසා නැත්තම් තේරෙන භාවනා මම ඕන තරම් දන්නවා. සමද 40 කර්මස්ථාන ඕනනම් දෙන්න. ඈ කසීන දෙන්න, ධ්‍යාන දෙන්න, අනිවිති භාවනා දෙන්න, ඈ අරමුණු ශූන්‍ය කරගෙන ඉන්න භාවනා, ශූන්‍ය භාවනා දෙන්න මම කරලා දෙනවා. ශූන්‍ය භාවනාවන් වලින් මං නේව සංඥා නාසඤ්ඤායතනයට කළා. ඒක හරියටම ගුරුවරයෙක් ළඟ ඉඳගෙන කරන්න ඕන භාවනාවල් ඒවා. ඒක ඇති වැඩක් නැහැ. නමුත් ඒ භාවනාව වුණත් හරියට ගුරුවරයෙක් ළඟට ඉඳන් කරන්න ඕන. ගුරුවරයා දවසට තුන් පාරක් හම්බ වෙන්න ඕන ගිහිල්ලා. උදේ හම්බ වෙනව, දවල් හම්බ වෙනව, ආයි හවස හම්බ වෙනව ගිහිල්ලා. ඇයි හේතුව? විඥානේ පොට ගිහිල්ලා දවසක් හිටියොත් විශ්ව වෙනවා. ඒක හැඩේ. ඒ තුන් පාරක් බලන්න ඕන. තමත් අවසර දෙනවා ඕනම මොහොතක යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඇවිල්ලා කතා කරන්න කියලා අවසාන හරියේදී. ඒකට හේතුව එයා පොට යවා ගත්තොත් එහෙම ධ්‍යාන භාවනාවල් වඩද්දී පිට ගියොත් එහෙම සිත එහෙම ප්‍රශ්න ඇති වුණොත් එහෙම කොහෙන්ද අතර එන්නේ? හාන් ගොඩ අර ඉන්නේ කට්ටි හුස්ම තද කරන් ඉන්න ගිහිල්ලා අරමුණු නැතුව ඉන්න ගිහිල්ලා ඈ කසීන වඩන්න ගිහිල්ලා ගුරු උපදේශකකින් තොරව මට ප්ලේන් පේනවා කියන ඔන්න ප්ලේන් එකක් එනවා හැප්පෙන්න හදනවා කියන නිසා හරි පරිස්සම් වෙන්න ඕන. තේරෙන භාවනා නෙමෙයි ඔබ නිවැරදිම දේ සොයා යන්න, ඒ විශ්වීය දාර්ශනිකත්වයේ සොයාගෙන යන්න. සරල දේවල් හොයන්න, අඩුවට බඩු. හොඳම දේ හොයන්න, හරිම දේ හොයන්න, වටිනම දේ හොයන්න, නිවැරදි දේ සොයන්න, අඩුවට දේවල් හොයන්න එපා. අඩුවට ඒව හොයන්න ගියොත් ඔබ අමාරු වෙටෙනවා. සමහර පාරවල් පෙන්නනවා අපිට මේ කෙටි පාරවල් කියලා. ඒ Google ලක්කත් පෙන්නනවා එහෙම නේද? කෙටි පාරවල් වල ගියාම මේ සමහර වෙලාවට ඒ පාරේ යන්න පුළුවන් බයිසිකලයකට විතරයි. වාහනයකට යන්න බෑ. එක්ක වාහන දෙකකට යන්න බෑ. එක වාහනයකටයි යන්න පුළුවන්. ගිහිල්ලා හිර වෙනවා. හිර වෙලා නොනායි පස්සට එනවා කියන්නකෝ. එහෙම නෙමෙයි, යා හොයන්න ඕන ප්‍රධාන පාර, මේන් පාරක්. කෙටි පාරක් හොයාගෙන යන්න බෑ. අස්සු මුළු පාරවල් පෙන්නන, ගෙවල් උඩින් පැනලා යන පාරවලුත් පෙන්නන සමහරලාට. ඒ පාරවල් වල යන්න බෑ කෙටි පාර. එහෙම නිසා කෙටි පාරවල් වල යන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා. හරි හරි පාරක යන්න ඕන, නිවැරදි පාරක යන්න ඕන. මේන් රෝඩ් එකක යන්න ඕන, ප්‍රධාන පාරයක යන්න ඕන. එවිටයි ඔබට ওই ගමන සාර්ථකව යන්න පුළුවන්. ඔබට නිර්වාණයේ ස්වභාවය ඡායා මාත්‍රයක් හැටියට හෝ පේනවද දැනනවද? මේ ගමන් මඟ පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති වෙන්නේ එවිට. දැන් වැස්සේ නැති වුණත් මෙතෙන්ට හොඳ බුද්ධිමත් මිනිස්සෙකුට තේරෙනවා අද වහිනවා කියලා. ස්වභාව ධර්මය පිළිබඳව අවබෝධයෙන් ඉන්න මිනිස්සෙක් නම් ඉස්සර අපි ඔය පැරණි සීයලා එහෙම හරියට කියනවා අද වහිනවා. අද හවස වහිනවා උදේ කියනවා. කොහොමද කිව්වේ? එයා මේ ස්වභාව ධර්මයේ තියෙන වෙනස් වීම අතර එයා හොඳට දන්නවා. හුළඟ එනකොට කියනවා මේක මහ වැස්සා. හුළඟෙන් කියන්න පුළුවන්, සුවඳෙන් කියන්න පුළුවන්. තවත් ඈත තියෙන වලාකුළු වල ස්වභාවයෙන් කියන්න පුළුවන්. හෙන විදුලි කොටන ස්වභාවයෙන් කියන්න පුළුවන්. ආන්න ඒකයි. තේරුණානේ? මේක ලස්සන කතාවකින් බෝසතාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ගමම්මග යද්දි කට්ටියකට කිව්වලු ඒ පලාතේ ඉන්න මංකොල්ලකාරයෝ ටිකක් අපිට ටිකක් ඇවිල්ලා හාපෝ ඕගොල්ලෝ මොකටද මේ ඔච්චර ওই වතුර කෑම අරගෙන යන්නේ? මේ ඉස්සරහා කෑම වතුර ඕන තරම් තියෙන අපරාධේ මේ කරත්ත පුරවගෙන යන්නේ ওই වතුර කෑම මෙහෙ දාලා කාලා බීලා ඕගොල්ලෝ යන්න මේ අපරාධේ කරත්ත පුරවගෙන යන්නේ කියලා කිව්වලු. අනේ මේ මනුස්සුත් කල්පනා කරලා ඇත්තට එන්නම් කියලා ඉරලා කිසිම දෙයක් විමසුවේ නැහැ. තමන්ගේ කරත්තවල තියෙන වතුර ටික පැත්තකට හලලා කෑම බීම මේව හලලා ඔක්කොම කරලා මේ ගියා. ගියා මහා කාන්තාරේ. මේ මිනිස්සුන්ට කන නැතුව බලා. ඉතින් බෝසතාණන් වහන්සේ ආවා කරත්ත ගැල්ල අරගෙන. ආවා බෝසතාණන් වහන්සේටත් කිව්වා ඕව හලලා යන්න කෑම බීම ඕව වැඩක් නැහැ. අර එහා සෑහෙන කෑම බීම තියෙනවා. ඒ පලාතේ ඕන තරම් කියලා. බෝසතාණන් වහන්සේ මහ වැහි වහිනවා. ඒ පැත්තේ ජලය ඕන තරම් තියෙනවා කියලා කිව්වා. ඉතින් වහන්සේ බොහොම ඥානාන්විත නිසා බැලුවා ඈත. හමන සුළඟ රස්නේ කියන්නේ ඝන කාන්තාරයක්. වැහි වලාවක් පේන දුරක් නෑ. වතුර නම් තියෙන්න බෑ. ඒ ශාස්ත්‍රීය ගුණයක් පේන්නේ නෑ. එනිසා එක්කෙනෙකුටවත් කිව්වා ආහාර හලන්න එපා, කෑම බීම හලන්න එපා, ඒ ඔක්කොම අරගෙන අපි සුරක්ෂිත කරගෙන යන්න ඕන කියලා. ආන්නේ පිරිස පින්නතුනේ සසර බේරුණා. එනිසා ඔබට දුර ඉඳලම තේරෙන්න ඕන ඒ ශාස්ත්‍රීය බවක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රීය බවක්, ශාස්ත්‍රීය බවක් නැත්තම් ඒ ශාස්ත්‍රීය බව නැති බවත් ඕනම ගමම්මක දුර බැහැර ඉඳලා ඈත ඉඳලා දකින්න පුළුවන්කම තියෙනවා. වචන ගොඩක පැටලෙන්න එපා. එක වචනයෙන් නිර්වාණය තෝරගන්න. වචන දහසක්, අනර්ථපද දහසක් අහනවට වැඩිය හොඳයි අර්ථපද එකක් දෙකක් හරි අහන එක. ඒ කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරන එක. අපි එහෙමයි කරේ පිළිඳ. එක කරුණක් අරගෙන ඒ කරුණ විදර්ශනා කළා සති ගණන්, මාස ගණන්, මාසෙක. මොකද ඒ කරුණ අවබෝධ කරගන්න නැතුව මට වෙන කරුණු දහහක් අහලා වැඩක් නැති නිසා. ඒ පුරුද්ද කොහේ හරි සංසාරේ ඉඳලා ආපු හොඳ පුරුද්දක්. අපි වේණුකාන් චන්දවිමල නායක හඳුරංග පොත්පත් මං කියවන්න පටන් ගන්නේ මගේ අවුරුදු 15-16 වගේ කාලේදී. බොහොම උනන්දු වෙයි. ඒ කාලේ වුණත් එහෙමයි පෙනුතුනේ. හරි පරිස්සමට බොහොම හැමින් ඒ පොත්පත්වල තියෙන වචන කියවන්නේ. පිටුවක් වාර ගණනාවක් කියවමින් බලමින් එක වචනයක් කොහොම හරි තේරුම් ගන්නයි. ඒ නිසා තමන්ට ධර්ම කරුණක් පිළිබඳව එහෙමයි බොහොම ගැඹුරින් විමසනවා, හැරෙන්න පරේක්ෂණය කරනවා, හැරෙන්න එහෙම ඒවා තැහැරලා දාලා යන්න එපා. මොකද ධර්මයේ තේරුම් ගැනීමෙන්ම තමයි බුදුහාමුදුරු දකින්නේ. යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සතේ. බුදුහාමුදුරු දකින්න පුළුවන් කාරණයක් මගහැරලා යන්න එපා. ධර්ම කරුණ ඇතුලේ තමයි ඔබේ නිවන් දොර තියෙන්නේ. ඒ නිකන් තේරුම් ගන්න උත්සාහ කරන්න හාමුදුරුව බන්න කිව්වා ඒක නම් තේරුන්න ඊළඟ එක අහලා බලමු. ඊළඟට කියන්නේ ඒකම තමයි වෙන ස්වභාවයකින්. හොඳට ඒක මතක තියාගන්න. වෙන කාරණයක් නෑ මේ අකාලිකත්වේ ලෝකෝත්තරත්වේ නිරෝධය නිර්වාණය කියන ස්වභාවය පිළිබඳවමයි මේ අනේකාකාරවලින් පැහැදිලි කරන්න තියෙන වෙන දහමක් නෑ. එනිසා ඔබට තේරුම් ගන්න තියෙන කාරණය තේරුම් ගන්න එච්චරයි. අව්‍යාජ චරිතයක් තියෙන්න ඕන. එක රජෙකුට වුමනා වුණා බුරුණු කියන කෙනෙක් කොයලා මේ රාජ්‍යත්වයේ රජකම්හි තැන්පත් කරන්න රජකම් බාර දෙන රටේ. රජතුමා හැමෝටම අඬ ගහලා තම්බපු මල් ඇට ටිකක් දුන්නා. පැලවෙන්නේ නැති මල් ඇට ටිකක් දුන්නා. මේ මල් ඇට දෙනවා ලස්සනටම මල් ගහ හදාගෙන එන කෙනාට මම රාජ්‍ය ලබා දෙනවා කියලා. මේ යක්කු අරගෙන ගිහලා හැමෝම හොඳ මල් ගස් හදාගෙන ආවා. ඒ කියන්නේ මේ මල් ඇට වර්ගෙම තව මල් ඇටයක් අරන් ඉඳලා ලස්සනට හදන් ආවා. මේ බලන්න රජතුමා අපේ පුතා තමයි හැදුවේ, අපේ ආත්‍ය තමයි රජගමට හැදුවේ මේක කිව්වා ලස්සනට. නමුත් එකම එක දරුවෙක් ආවා. අනේ රජතුමනි මම මල් පැටේ හිටෙව්වා, මේ මල් ඇටේ පැලවුන්නේ නැහැ කියලා. ආන්නේ ළමේ අරගෙන රාජ්‍යත්වයට පත් කළා. ඒ නිසා ඔබ තුල තිබෙනවා නම් අර සැබෑ අව්‍යාජත්වය, අන්න එහෙමයි ක්‍රියා කරන්නේ. පැලවුනේ නැති දේ පැලවුනේම නැහැ, නැති දේ ඇත්තේම නැහැ, තියෙන දේ තියෙනවා. අවබෝධ වූ දේ අවබෝධයි, අවබෝධ නොවූ දේ අවබෝධ වුණේ නැහැ කියලා අන්න ඒ වගේ අව්‍යාජ ප්‍රකාශන කරනවා. අව්‍යාජ ලෙස තේරුම් ගන්නවා. අන්න එවැනි පුජ්‍යලයෝ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න. ඉතින් මේ නිවන් මඟට පිවිසෙන අය අඩුයි, පිවිසිලා ඒ මඟ වඩාගෙන යන අය අඩුයි, ඒ මඟ වඩාගෙන ගිහිල්ලා ඒ මඟ අවබෝධ කරගන්න අය අඩුයි, ඒ මඟ අවබෝධ කරගෙන තමන් ඒ සුව දියුණු කරගන්න අය අඩුයි, ඒ සුව දියුණු කරගෙන ලෝකයට දහම් දෙසන අය අඩුයි. එහෙම ප්‍රශ්න තියෙනවා. අපි පින්නතුනේ මම හෙව්වේ මට තේරුම් ගන්න අමාරුම ධර්මයේ දේශනා කරන්න කෙනා තමයි මං හෙව්වේ. එහෙමකෝ. මට එතනනේ අභියෝගය තියෙන්නේ, ටැලන්ට් එකක් තියෙන්නේ එතනනේ. නිකන් ඔහෙ තේරුම් ගන්න අමාරු දහමක් දේශනා කරනකොට මම හිතන්නේ කැමති නෑ. අයියෝ ඕව තේරුම් වෙනවනේ, ඕව සරලයි නේ කියලා එතනත් තැරලා දාන්න. මට අභියෝගාත්මක දේශනා කරන තැනක්මයි මම හොයාගෙන ගිහිල්ලා එතන උත්සාහ කරන්නේ තේරුම් ගන්න. ඒ නිසා ඔබ අභියෝගාත්මක ධර්ම කරුණත් එක්කමයි ඔබ හැප්පෙන්න ඕන. එතකොට අනේ එතකොට මම හැදෙනවනේ කියලා එහෙම මමට බය වෙන්න එපා. මේ මමට බය වෙලා මම ඇති වෙයි කියලා මම සුරක්ෂිත කරන්න යන්න එපා මෝඩකමට. ඊළඟට මේ නිවන ගැන විමර්ශනය කරන්නෙත් නෑ මේ මම ඇති වෙයි කියලා බයට. එහෙම මෝඩ තැන්වලට සමහර අය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවට මේ වගේ වචන පාවිච්චි කරන්න නැතුව මොනෝ කරන්නද? ඒ එහෙම මේ වෙන්න එපා. එතකොට සායනස දැන් විදර්ශනා කළොත් එහෙම එතනත් මම ඇතිවෙනව නේද කියලා. ඒ කියන්නේ මේ මම ඇති වෙන්නේ නැති වෙන ඉන්න ක්‍රමයක් හදාගෙන යා. එහෙම ක්‍රම නැහැ. මම ඇති වෙන්නේ නැති වෙන විදියට ඉන්න ක්‍රමයක්. එහෙම ක්‍රමයක් නැහැ. හරියට ධර්මයේ විමර්ශනය කරද්දී විමසා බලද්දී මමත්වයේ ඉක්මවා ඔබට ජය ගන්න පුළුවන්. අපි හවස් ජාමේ දේශනාව සාකච්ඡාව බලාපොරොත්තු වෙමු. අපි දැනට මෙතනින් අවසන් කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.